හොඳයි, හැමදෙනාටම තෙරුවන් සරණයි. අද සුපුරුදු පරිදි සවනට සිසිලස යුරෝපා කාලන මිතුරන් හා ලෝකයේ වෙනත් කාලන මිතුරන් එකතු වී කරන ධර්ම සාකච්ඡාවට අපි සම්බන්ධ වෙන්නේ. අද දින ධර්මයේ පහදා දීම නැත්නම් මතු කර දීමට සහ කල්යාණ මිත්‍රත්වයෙන් සම්බන්ධ වෙන ශ්‍රී ලංකාවේ සිට මේක පෙර අවස්ථා කීපයක දීම අපිට සම්බන්ධ වෙලා ඉතාමත්ම වටිනා සාකච්ඡා කීපයක් අපට ලබා දුන් ආචාර්ය රවි කොග්ගලගේ මහත්මයා. ආචාර්ය රවි කොග්ගලගේ මහත්මයා ඔබතුමා සානන්ද සිසිලස වෙනුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා. එහෙමනම් මම ඔබතුමාට අද යොමු වෙන්නම් අද සාකච්ඡාවට ආරම්භයක් ලබා දෙන්න කියලා. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි හැම දෙනාටම. අද අපි මේ නන්දකෝවාද සූත්‍රය සුරෙන් සාකච්ඡා කරන්න අදහස් කළේ නේද? කියන්නේ මජ්ක්‍ධිම නිකායේ උපරි පඤ්ඤාස ප්‍රපාලියේ සලාසිතන වග්ගෝ කියන එකේ මම හිතන්නේ හැමදේම මේකේ ලින්ක් එකක් තිබල ඇති. මේකේ ඇත්තටම සූත්‍රයේ කෙටියෙන් සාරාංශ වශයෙන් අරගෙන ඒකේ මතුවෙන ධර්ම කරුණක් කරන් සාකච්ඡා කරන්නයි අදහස් කළේ. මෙතෙන්දී මුලින්ම මේ නන්දක ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ ආරාධනා කරනවා මෙහෙණින් වහන්සේලාට ධර්මය දේශනා කරන්න කියලා. එතෙන්දී නන්දක හාමුදුරුවෝ ගිහිල්ලා ඒ ධර්මයක් දේශනා කරනවා. ඊළඟට එදා ඒ මෙහෙණින් වහන්සේලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න ඇවිල්ලා යනකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේකේ මේ සූත්‍රය අන්තිමට තියෙන්නේ උපමාවකුත් දීලා මේ දේශනාව එච්චරම සාර්ථක නෑ වගේ කතාවක් තමයි කියන්නේ. ඊට පස්සේ නන්දගහමඳුරන්ට කියනවා ඊළඟ දවසේ ගිහිල්ලා ඔය දේශනාව මේ විදිහටම කරන්න කියලා. ඊට පස්සේ නන්දගහමඳුරෝ මේ විදිහට මේ දේශනාව කරලා එදා ඊළඟට මෙහෙණින් වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න ඇවිල්ලා යනකොට බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී අනිත් භික්ෂුන්ට දේශනා කරනවා මෙතන අද මේ හිටිය 500ක් පමණ භික්ෂුණීන්ගෙන් අඩුම ප්‍රතිඵලයක් ලැබුවා නම් එයත් සෝවාන් වුණා කියලා. ඒකෙන් අපිට අදහස් කරන්න තියෙන්නේ මේ 500 නමම ධර්මය අවබෝධ කළා, ඒ කියන්නේ සෝවාන් ඵලයට ඉහළ ප්‍රතිඵල ලැබුවා කියන එක. අඩුම කෙනත් සෝවාන් ප්‍රතිඵලය ලැබුවා. එහෙනම් මෙතන අපිට තේරුම් ගන්න වෙනවා මේ සෝවාන් වෙන්න අවශ්‍ය ධර්මතාවයක් මෙතන තියෙනවා. මේ සාකච්ඡාව දෙසරයක් අහලා ඒ භික්ෂුණීන් වහන්සේලාට පුළුවන් වුණා හැම දිනාටම මාර්ගඵල ලබන්න. එහෙනම් අද යම්කිසි කෙනෙක් මාර්ගඵලයක් ලබන්න උත්සාහ කරනවා නම් ඒකට අවශ්‍ය ධර්ම කරුණු ටික මෙතන තියෙන්න ඕන කියන අදහසක් හිතේ තියාගෙන අපි ඒ සාකච්ඡා කරන්න බලමු. මොකද මේක හුඟක් අවධානෙන් ගමන්ට මේකේ තේරුම මතු කරගන්න පුළුවන් නම් හැකියාව තියෙන්න ඕන දුමදානේ සෝවාන් ඵලය ලබා ගන්න මට්ටමකට එන්න. ඉතින් ඒ අදහස ඉඳලා තමයි මේ සූත්‍රය ඇසුරෙන් අද සාකච්ඡා කරමු කියලා ගත්තේ. ඉතින් මේ සාකච්ඡාව යන්නේ මුලින්ම නන්දක හාමුදුරුව දේශනා කරනවා, මේ සංඝහන්ත දේශනා කරනවා. මේකේ අද මේ දේශනාව ප්‍රශ්න උත්තර හැටියටතරයි යන්නේ. ඒ හින්දා මම අහන ප්‍රශ්නවලට දන්නවනම් දන්නවා කියන්න, නොදන්නවනම් නොදන්නවා කියන්න, කාලකටහරි යම් සිතකයක් විමතියක් හෝ වන්නේද එය කොහොමද කියලා මගෙන්ම අහන්න කියලා ප්‍රකාශ කරලා තමයි මේ සාකච්ඡාව පටන් ගන්නේ. ඒ වගේම අපේ සාකච්ඡාවටත් ඒ වගේම තමයි අපි ප්‍රශ්න උත්තර විදිහට යන්න පුළුවන්. නවහරි සැකයක් පැහැදිලි නැති තැනක් තියෙනවා නම් ඒක මේ වෙලාවෙම අහන්න පුළුවන් නම් හොඳයි. අපි සාකච්ඡාවක් මේකේ අරමුණ වෙන්නේ අපි හැමෝටම මේ ධර්මය අවබෝධ කරගන්න මාර්ගයක් හෙළි කරගන්න හැකි වෙන්න කියන එක. එතකොට මේකෙදි මුලින්ම අහනවා නන්දක ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නය. අපි pitaka.lk නම්බර විදිහට තියෙනවා පාලියෙන් තියෙන එකේ 399 ඡේදය. 399 ඡේදය. ඒකේ තියෙනවා සංකින් මඤ්ඤත භගිනියෝ චක්කුම් නිච්ඡංවා අනිච්ඡං වාති කියලා ප්‍රශ්නයක් අහනවා. ඒකට උත්තරේ දෙනවා අනිච්ඡං බන්ති. ඒක සිංහලෙන් කිව්වොත් නැගිනිවරුනේ ඒ කුමකේ හංගෙවිද ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද? ස්වාමීනි අනිත්‍යයි කියලා උත්තර දෙනවා. ඒ කියන්නේ ඇස නිත්‍යද අනිත්‍යද වහම අනිත්‍යයි කියන පිළිතුර දෙනවා. ඊළඟට යං පන නිච්ඡං දුක්ඛං වා සං සුඛං වාති. දුක්ඛං බන්ති. ඒ කියන්නේ යමක් වනහේ අනිත්‍ය නම් එය දුක්ඛෝ සැප වේද කියලා ප්‍රශ්න කරාම ස්වාමීනි දුක්ඛය කියලා පිළිතුරු දෙනවා. ඊළඟට යම් පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං නුතං සමනුපස්සිතුම්. යමක් අනිත්‍ය නම් දුක නම් විපරිණාම ධර්මයක් නම් කොමත්ද සිතන්නේ? ඒතම් මම ඒසෝ සමස්මි ඒසෝ මේ අත්තාති. ඒ මගේ කියන්න නැත්නම් මම කියන්න මගේ ආත්මය කියන්න පුළුවන්ද නැත්නම් සුදුසුද කියලා අහක. ඒකට පිළිතුර දෙන්නේ නොහේ තම් බන්ති. ස්වාමීනි ඒක සුදුසු නොවේමයි කියලා. ඊළඟට ආය අහනවා සංකින් මඤ්ඤත භගිනියෝ සෝතන් නිච්ඡං වානිච්ඡං ආති. ඒ කියන්නේ අර විදිහටම කන ගැන නැත්නම් සෝත ඉන්ද්‍රිය ගැන ප්‍රශ්න අහගෙන යනවා. ඒකට ඒ වගේ ඉන්ද්‍රිය හය තමයි එතන ප්‍රශ්න කරනවා. එතකොට අනිත්‍යයි යමක් වනාහි අනිත්‍ය නම් යම් පෙරලෙන ස්වභාවය ඇත්තේ නම් එය මාගේය මම වෙමි මාගේ ආත්මය කියලා දැකීමට සුදුසුද කියලා ප්‍රශ්න අහනකොට සුදුසුයි කියනවා. එතකොට ඒක ඇත්තට කනට නාසයට දිවට කයට මේ බැලුවේ ඒක මනසටත් කියනවාද කියලා. මනසටත් අහනවා. මනෝ නිච්චෝ වා අනිච්චෝ වාති. අනිච්චෝ බන්තේ යම් පනානිච්ඡං දුක්ඛං වා සංසුඛං වාති දුක්ඛං බන්තේ යම් පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කලං නුත්තං සමනුපස්සිතුම් ඒතම්මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති. කර පිළිතුරු දෙනවා නොහෙතම් බන්තේ. ඊළඟට අහනවා සංකිස්ස හේතු. ඒකට හේතු මොනවද? දැන් නන්දක ස්වාමීන් වහන්සේ උත්තර ටික අහලා නිකන් ඉන්නේ නැහැ. ඊළඟට අහනවා මේ මෙහෙන් වහන්සේලාගෙන් ඒවට හේතුව මොකද්ද කියලා. ඒකට සංකිස්ස හේතු කියලා වහ පුබ්බේව නොඒතක් බහන්. පස්සේ යථා භූතං සම්මාපඤ්ඤාය සුදිත්තං ඉතිපිමේච්ච අජ්ජත්තික ආයතන අනිච්ඡාති. ඒ විදිහට පිළිතුරු දෙනවා. දැන් කනුමත් කරන ආනන්දක ස්වාමීන් වහන්සේ සාදු සාදු ගදිනියෝ එවං හේතං භගිනියෝ හෝති අරිය ශ්‍රාවකස්ස යථා භූතං සම්මාපඤ්ඤාය පස්සතෝ. මේ විදිහට තමයි ආර්ය ශ්‍රාවකයා ඒක නුවණින් ඇත්ත ඇති හැටියට දකින්නේ කියලා. ඒකට එතන මොකද්ද මේ මෙහෙණින් වහන්සේලා දෙන පිළිතුර ඊට හේතු කවරේද කියලා ආනන්දක ස්වාමීන් වහන්සේ අහනවා. ස්වාමීනි, මෙසේද මෙසේ මාගේ ආධ්‍යාත්මික ආයතන සය අනිත්‍ය වෙතේ අප විසින් අලමු කොටම මෙය සත්තු පරිදි මනා නුවණින් දක්නා ලදී. ඒ කියන්නේ මේ ආයතන හය අනිත්‍ය බව ඒ විදිහටම මනා නුවණකින් අප විසින් දක්නා ලදී කියලා පිළිතුරු දෙනවා. ඒකට නිකම්ම උත්තරේ දෙනව නෙවෙයි. ඒක තමන් අහලා දැනගෙන ඉන්නේ, තමන් දැකලමයි මේ පිළිතුරු දෙන්නේ කියලා ප්‍රකාශයක් එතන තියෙනවා. ඒක අපට දෙකක් වෙනවා. මොකද මේ ධර්මය අහලා දැන ගැනීම විතරක් නෙවෙයි, ඒක තමා තුළින් දැකීමකුත් මෙතන වෙන්න ඕන කියන එක. ඒකට ඒ මට්ටමින් තමයි මේක දැනුමෙන් පමණක් නෙවෙයි, දැකීමක් තුළින් පිළිතුරු දුන්නොත් මේ සූත්‍රයේ සෝවාන් වීමට තරම් අවශ්‍ය කාරණා තියෙනවා කියන එකත් අපි සිහි තියාගන්න ඕන. ඊළඟට අහනවා 400 ඡේදෙදි තං කිං මඤ්ඤත භගිනියෝ රූපා මිච්ඡාවා අනිච්ඡාවාති අනිච්ඡා බහන්තේ යම් පනානිච්ඡං දුක්ඛං වා තං සුඛං වාති දුක්ඛං බන්තේ යම් පනානිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං කල්ලං උතං සමනුපස්සිතං ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාස්ති හේතං භන්ති. කියන්නේ නැගෙනි වරණි ඒ කොමක් කැරි හඳීද රූපේ හෝ නිට්ටිය හෝ අනිත්‍ය හෝ වෙද්ද. දැන් රූප ගැන අහන්නේ ඉස්සෙල්ලා එස ගැන හිතේ, දැන් රූප ගැන අහනවා නිට්ටිය වෙනවද අනිත්‍ය වෙනවද. ස්වාමීනි අනිත්‍ය වෙයි. යමක් වනාහි අනිත්‍ය නම් එය දුක්ඛෝ සැපවේද? ස්වාමීනි දුක්ඛය. යමක් වනාහි අනිත්‍ය නම් දුක් නම් වෙනස් වෙන ස්වභාවයක් නම් එය මාගේ මම වෙමි මාගේ ආත්මයයි දැක්මට සුදුසුද? ස්වාමීනි එය සුදුසු නොවේමයි කියලා පිළිතුරු දෙනවා. ඒකට ඊළඟට අහනවා ඒ වගේම ශබ්දයට ගන්ධයට ඒ වගේ ඒ කියන්නේ බහිද්ධායතන හයකත් අර වගේම ප්‍රශ්න කරනවා. එහෙනම් ප්‍රශ්න කරගෙන ගිහිල්ලා අන්තිමට අහනවා එහෙම කියන්න හේතුව මොනවද කියලා. ඇයි එහෙම පිළිතුරු දුන්නේ? ඒකට කියනවා ස්වාමීන් වහන්සේ මෙතනදී මේ වාස්ත වූ ආයතනෙම උසදෙන අනිත්‍යත්‍යයි අප විසින් පළමු කොටම සත්තු පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලදී. ඉස්සලා බාහිරයි අභ්‍යන්තර ආයතන වලට කිව්වා වගේ දැන් බාහිර ආයතන වලටත් ඒ විදිහටම පිළිතුරු දෙනවා. මේක අපි සත්තු පරිද්දෙන් ඒ කියන්නේ ඇත්තෙහි යහපත් ප්‍රඥාවෙන් මනාකොට දක්නා ලදී. ඒ නිසා මේ පිළිතුරු දෙන්නේ කියලා. තුරනන්දකම් දරු සත්‍යලා කියන නැගෙනහිරි මේ යහපත යහපත නැගෙනහිරි සත්තු පරිද්දෙන් යහපත් නොවනින් දක්නා වූ ආර්ය ශ්‍රාවකයාට ඒ කාරණය එසේමයි කියලා. කියන්නේ ආර්යයන් වහන්සේට ඒ කාරණය එසේමයි කියලා. එලකට 401 ඡේදයක ගියොත් සංකින් මඤ්ඤත භගිනියෝ නැගෙන මෙරණි කොහොමද හිතනවද? චක්කු විඥානං නිච්ඡං අනිච්ඡං ආදී චක්කු විඥානයේ නිත්‍යද අනිත්‍යද අනිච්ඡං බන්තේ කියලා පිළිතුරු දෙනවා. ළඟට අර ඉස්සෙල්ලා වගේම යම් පනානිච්ඡං දුක්ඛං වා තං සුඛං වාද යමක් අනිත්‍ය නම් ඒක දුකද සුඛද? දුක්ඛං බන්තේ කියලා පිළිතුරු දෙනවා. ළඟට යම් පනානිච්ඡං දුක්ඛං විතරේ කින්නම තම කල්ලන්න ඒතං අනුපස්සිතං ඒතං මම ඒසෝහමස්මි ඒසෝ මේ අත්තාති සත යමක් කාණිත්‍ය නම් දුකනම් පෙරලෙන ස්වභාවයක් තේනම් එය මාගේය මමගෙමි මගේ ආත්මය කියලා දකින්න සුදුසුද කියලා අහනවා ස්වාමිනේ එය එසේ නොවේමේ ඒ වගේම අහනවා අනිත් විඥාන 6 ගැනම මේකෙදි මේ ප්‍රශ්න තුනේදී පළවෙනි එකේදී ඇස ගැන ඇහුවා දෙවෙනි එකේදී රූපය ගැන ඇහුවා තුන්වෙනි එකේදී චක්කු විඥානය ගැන ඇහුවා එකම වගේ ප්‍රශ්න ටිකක් අනිත්‍යද කියලා මුලින් අහනවා ඒක නිත්‍යද අනිත්‍යද කියලා ඒතර අනිත්‍යයි කියලා පිළිතුරු දුන්නහම ඒවා යමක් අනිත්‍ය නම් ඒ දුක හෝ සැප හෝ වේද ඒකට පිළිතුරු දුක ඒකට යමක් අනිත්‍ය නම් දුක නම් පෙරලෙන ස්වභාව ඇත්තේ නම් ඒ වගේ දෙයක් මගේ මම වෙමි මගේ ආත්මය කියලා ගන්න සුදුසුද එහෙම සුදුසු නෑ කියනවා ඒක එතකොට අපිට පේනවා අභ්‍යන්තර ආයතන 6යි බාහිර ආයතන 6යි විඥාන 6යි ඒ විදිහටම ඒ පිළිතුරු දෙනවා එහෙම පිළිතුරු දෙන්න හේතු මොනවද අහුවහම ඒවා අප විසින් පළමු කොටම තත්තු පරිඥෙන් යහපත් නොවනින් මනාකොට දක්නා ලදී කියන පිළිතුරක් දෙනවා ඊළඟට 402ට ගිහාම අපට පේනවා මේ පහනක උපමාවක් අරගෙන විස්තර කරනවා තේයතාපි බහිනියෝ තේලප්ප දීපස්ස ඥායතෝ තේලම්පි අනිච්ඡං විපරිණාම ධම්මං වට්ටිපි අනිච්ඡා විපරිණාම ධම්මා අච්චීපි අනිච්ඡා විපරිණාම ධම්මා ආභාපි අනිච්ඡා විපරිණාම ධම්මා යෝනිකෝ බහිනියෝ එවං වදෙය්‍ය අමුෂ්ඨ තේලප්ප දීපස්ස ඥායතෝ තේලම්පි අනිච්ඡං විපරිණාම ධම්මං පටිච්ච අනිච්ච විපරිණාම ධම්ම අච්චීප අනිච්ච විපරිණාම ධම්ම යාච ගාස්ස ආභාසා නිච්ච දුහවා සස්සතා අවිපරිණාම ධම්මාති සම්මානකෝසෝ බහිනියෝ වදමානෝ වදෙය්‍යාති වදෙය්‍යෝති නොහෙතම් බහන්ති එහෙම නෙවී කියලා පිළිතුරු දෙනවා ඒක අපි සිංහලෙන් බැලුවොත් නැගෙනවරුනි යම්සේ ඇවිලෙන්නා වූ තෙල් පහනක් හුගේ තෙලදානිත්‍යද වෙනස් වෙන ස්වභාවයක් තියෙයිද පහන් වැටියද අනිත්‍යද වෙනස් වෙන ස්වභාවයක් තියෙයිද පහන් සිලුවද අනිත්‍යද වෙනස් වෙන ස්වභාවයක් තියෙයිද ආලෝකයද අනිත්‍යයි වෙනස් වෙන ස්වභාවයක් තියෙයිද නැගිනේවරුනි කවුරු හරි යමෙක් වනාහි මෙසේ කියන්නේද ඇවිලෙන්නා වූ මේ තෙල් පහනේ තෙල දානිත්‍යය වෙනස් වෙන ස්වභාවය ඇති පහන් වැටිය දානිත්‍යය වෙනස් වෙන ස්වභාවය ඇති පහන් සිලද අනිත්‍යය වෙනස් වෙන ස්වභාවය ඇති ඒ පහනේ යම් ආලෝකයක් වේද එය නිත්‍යය ස්ථිරය සාස්වතේ වෙනස් වෙන ස්වභාවය ඇති කියන්නේද නැගෙනවරුනි එසේ කියනවා වූ හෙතන මනාකොට කියන්නේද ස්වාමීනි එසේ නොවේමයි මේ ප්‍රමාවයි එකක් දැන් තෙලුයි තිරෙයි පහන් දැල්ලයි නිසා ආලෝකයක් ගැන කතා කරන්නේ ඒකේ එතකොට තෙලුත් අනිත්‍යයි කියනවා දැල්ලත් අනිත්‍යයි කියනවා පහන් දැල්ලත් අනිත්‍යයි කියනවා එහෙම තියෙන දැල්ලකින් එන ආලෝකේ කවුරු හරි නිත්‍ය කියලා කියනවා නම් ඒක ඒ මනාකොට කියන්නේද නැත්නම් ඒත්ත්ද කියන්නේ කියලා අහන්නේ කොට ඒකට උත්තරය දෙන්නේ එහෙම නොවේමයි එහෙම වෙන්න බෑ. එතකොට නන්දක ස්වාමීන් වහන්සේ ආපහුවානවා. එහෙම කියන්න හේතු මොකද්ද? මොනවා හින්දාද එහෙම උත්තර දෙන්නේ? එතකොට මෙහෙණින් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීනි මේ විලෙන්නා වූ තෙල් පහනේ තෙල දානිත්‍ය නම් වෙනස් වෙන ස්වභාවය ඇත්තේ නම් පහන් සිල දානිත්‍ය නම් වෙනස් වෙන ස්වභාවය ඇත්තේ නම් එතන මම හිතන්නේ තිරයක් තෙන්න ඕන තිරය දානිත්‍ය කියනම් වෙනස් වෙන ස්වභාවය ඇත්තේ නම් කියලා ඒක මේ සිංහල පරිවර්තනයේ අඩුවක් තියෙනවා ඊළඟට ආලෝකය අනිත්‍ය වෙනස් වෙන ස්වභාවය ඇත්තේයි කියනම කවරේද ඒකට නැත්නම් ඉන්නවන් පිළිතුරු දෙනවා නැගෙනවරුනි මේ පරිද්දෙන්ම මේ පරිද්දෙන්ම මේ ආධ්‍යාත්මික වූ ආයතනය සදෙන වනාහි අනිත්‍යයෝ. නැගෙන වරණින් මේ වගේම මේ ආධ්‍යාත්මික ආයතනය සදෙන. ඒකට තේරුම් ගන්න ඒ කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතන හය. අන්න ඒ හයත් අනිත්‍යයි. ආධ්‍යාත්මික වූ ආයතනයන් සදෙන නිසා යම් සැපයක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ විඳීද මේ ආයතන හයෙන් නිසා යම් කිසි වේදනාවක් විඳීද. අපි දන්නවා වේදනා ජාති තුනක් තියෙනවා, සැප දුක හරි උපේක්ෂා, සුඛ දුක්ඛ අදුක්ඛම අසුඛ කියන. අන්න ඒ වේදනාව නිත්‍යයි ස්ථිරයි සදාකාලිකයි නොනැසෙන ස්වභාවයක් තියයි කියලා කවුරු හරි කියනවා නම් මෙගෙනෙරුනේ එසේ කියනා වූ හැතෙම එය මනාවකට කියන්නේද? ඒ කියන්නේ මේ ඇත්තක්ම පවසනවද කියලා අහනවා. ස්වාමීන් එසේ නොවේමයි කියලා උත්තර දෙනවා. එතකොට එහෙම වෙන්නේ නැහැ කියලා උත්තර දුන්නහම ඇයි එහෙම කියන්නේ කියලා හේතු අහනවා. එතකොට දැන් මෙතන තේනවා අපිට නිකම්ම උත්තරයක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි නුවණින් දැකලම දෙන පිළිතුරක් වෙන්න ඕන. ඒකට හේතු කියන්නත් පුළුවන් වෙන්න ඕන. එතකොට ඒක හේතු කවරේ දැහුවහම ඒ වේදනාව උපදින හේතුන් නිසා ඒ හේතුෙන් හටගත්තා වූ වේදනාව උපදිත. ඒ වේදනාව උපදින හේතුන් නිසා ඒ හේතුෙන් හටගත්තා වූ වේදනාව උපදිත. ඒ කියන්නේ වේදනාව උපදිලා තියෙන්නේ ඒවට හේතුන් යෙදුන නිසා. ඒ වේදනාව උපදින හේතුන්ගේ නිරුද්ධ වීමෙන් මෙතන වචනයක් වෙනවා. ඒ වේදනාවක් හටගන්න මොනවා හරි හේතු තිබුණා නම් ඒ හේතු නිරුද්ධ වීමෙන් ඒ හේතුෙන් හටගත් වේදනාව නිරුද්ධ වෙනවා. ඒ වේදනාවක් හටගන්න තියෙන හේතු නිරුද්ධ වුණොත් ඒ හේතු නිසා හටගත්තු ওই ඵලයක් විදිහට හටගත්තු වේදනාවත් නිරුද්ධයි කියලා තමයි මේ හේතුන් නිදිහට පිළිතුරු දෙන්නේ. තත නැගෙන නිරුණි යහපත යහපත නැගෙන නිරුණි තත්තු පරිච්ඡෙන් යහපත් නිරුණි දස්නා වූ ආර්ය ශ්‍රාවකයෙකුට ඒ කාරණේ එසේමයි. කියන්නේ ආර්ය නාමසේට ඔය කියන කතාව ඔන්නෝය විදිහමයි ඇත්ත කියලා. එතන ඒ නිර්වහන්සේලාගෙන් අහුවහම සංකීර්ෂ හේතු ඇයි එහෙම කියන්නේ කියලා අහුවහම එතන පිළිතුර පාළියෙන් තියෙන්නේ පජ්ජං පජ්ජං බන්ති පච්චයන් පටිච්ච පජ්ජා පජ්ජා වේදනා උපජ්ජಂತಿ. එතනිය යම් හේතු නිසා යම් යම් වේදනාවන් උපදීද පජ්ජස්ස පච්චයස්ස නිරෝධා. කියන්නේ ඒකට ඒකට අදාළ හේතු නිරුද්ධ වීම තුළින් පජ්ජස්ස පජ්ජස්ස නිරෝධා පජ්ජතජ්ජා වේදනා නිරුද්ධಂತಿ. ඒවයි ප්‍රතිඵලයක් විදිහට එන වේදනා නිරුද්ධයි. ඒ කියන්නේ ඒ හේතු නිරෝධන ඒ නිසා ඵලයක් විදිහට එන වේදනාවත් නිරුද්ධයි කියන එක. මෙතන මම විශේෂයෙන් පොඩ්ඩක් අවධානය යොමු කරන්න කියනවා මේතන යෙදෙන්නේ නිරෝධහ කියන වචනේ. හේතු නිරෝධහ ළඟට ඒ හේතුන් නිසා හටගන්න ඵලය අපිට වේදනාව කියලා හිතන්නකොට ඒ වේදනා නිරුද්ධයි. හේතු නිරෝධ වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා කියන කතාව තමයි හේතුන් විදිහට පෙන්වන්නේ. ඒක එතකොට නන්දක ස්වාමීන් වහන්සේ අනුමත කරනවා ආර්යයන් වහන්සේ කෙනෙක් දකින්නේ ඔන්න ඔය විදිහට තමයි. කියන්නේ ඇත්තටි ඇති ඔය විදිහට තමයි කියලා. ඊළඟට 403 තව උපමාවක් දෙනවා. මේක මම පාලියෙන් කියන්නේ නැතුව සිංහලෙන් කියන්නම් අපිට වෙලාව ඉතුරු කරගන්න. නැගෙනවරණි යම්සේත් පිහිටියා වූ හරයක්තාව මහතු රුක්ෂයේ මුලක් අනිත්‍යය. කියන්නේ ගහක මුලක් අනිත්‍යයි. වෙනස් වෙන ස්වභාව ඇත්තේ වේද? මේ මුල අනිත්‍යයි වෙනස් වෙන ස්වභාවයෙන් ඉස්සයි. ඊළඟට කඳ අනිත්‍යයි වෙනස් වෙන ස්වභාවයෙන් ඉස්සයි. අතුහා කොළද අනිත්‍යයි වෙනස් වෙන ස්වභාවය ඇතයි. සෙමනෙල්ලද අනිත්‍යවා පෙරලෙන ස්වභාවය ඇත්තේද? නැගෙනවරුනි. යමෙක් දක්වනාහි පිහිටියා වූ සාරවත් වූ මේ මහත් වෘක්ෂයාගේ මුලක් අනිත්‍යය වෙනස් වෙන ස්වභාවයයි, කඳත් අනිත්‍යය වෙනස් වෙන ස්වභාවයයි, අතුහා කොළත් අනිත්‍යය වෙනස් වෙන ස්වභාවයයි, ගසේ යම් ඡායාවක් වනි ඒ නිත්‍ය වූ ස්ථිර වූ සදාකාලික වූ වෙනස් නොවන්නකයි මේ කියන්නේද? නැගෙනෙරුනි එසේ කියන්නා වූ හිතම වනාහි මනාවකට කියන්නේ. ආමිනේ සේනෝයනේ. එතන මේ විශාල මහත් ගහක් ගැන කියන්නේ. එතකොට ඒකේ ගහේ මුලයි කඳයි කොළ අසුවාදිය අනිත්‍යයි වෙනස් වෙන ස්වභාවයෙන් ඉලක්කයි. එහෙම ස්වභාවයක් පවතිද්දී ඒ නිසා හටගන්න සෙවණැල්ල කවුරු හරි කියනවා නම් නිත්‍ය ස්ථිර සදාකාලික වෙනස් නොවන දෙයක් කියලා. ඒක ඇත්තද ඒ කියන්නේ කියලා අහනවා. එතකොට එහෙම වෙන්න බෑ කියලා තමයි පිළිතුර. එහෙම කියන්න හේතුව මොකක්ද? දැන් මේක වැදගත් මොනවාරි උත්තරයක් දුන්නාම ඇයි එහෙම කියන්නේ කියලා අහනවා. එතකොට ස්වාමීනි පිහිටියා වූ සාරවත් වූ මේ මහත් වූ වෘක්ෂයාගේ වනාහි මුලක් අනිත්‍ය නම් වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා, කඳක් අනිත්‍ය නම් වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා, අතුහා කොළක් අනිත්‍ය නම් වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා, ගසේ ඡායාවක් අනිත්‍ය වූ වෙනස් වෙන බවක් ඇත්තියි කියනොම කවරේ. එතකොට මේ හේතු ඔක්කොම වෙනස් වෙනවා නම් ඵලය වෙනස් වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕනද කියලා වගේ පිළිතුරක්. එතකොට ඒකත් ඊළඟට අනුමත කරනවා නන්දක ස්වාමීන් වහන්සේ නැගෙනහිරේ මේ පරිද්දෙන්න යමෙක් වනාහි මේ බාහිර වූ ආයතනය සදෙන වනාහි අනිත්‍ය වෙනස් වෙන ස්වභාවයක් තෝයි. බාහිර වූ ආයතනය සදෙන නිසා යම් සතක් හෝ දුකක් උපේක්ෂාවක් කොමින්දීද මේ නිත්‍ය ස්ථිර සදාකාලික වෙනස් වෙන ස්වභාවයක් තියයි මෙසේ කියන්නේද? නැගෙනහිරේ එසේ කියනව හෙතෙම වනාහි මනාකොට කියන්නේද? එසේ නොවීම එතෙන්දී මතක තියාගන්න මේ දැන් සිංහල පරිවර්තනය අපිට තේින්නේ මේ මෙතෙන් මේ උපමාව ගන්නෙ බාහිර ආයතන 6 දෙනා ගැන කියන. ඉස්සෙල්ලා උපමාව ගත්තේ අභ්‍යන්තර ආයතන 6 දෙනා ගැන කියන. ඒ දෙකෙන්ම මේ හේතුපැත්තෙන් බැලුවහම මේ නිසා හටගන්න වේදනාව මේ හේතු අනිත්‍ය නම් වෙනස් වෙනසුළු නම් ඒ නිසා හටගන්න ඵලයක් උන වේදනාව අවුරු හරි කියනවා නිත්‍ය ස්ථිර සදාකාලික වෙනස් නොවන ස්වභාවයක් තියෙනවා කියලා. ඒක ඇත්තක් වෙන්න පුළුවන්ද කියලා තමයි මේ ප්‍රශ්න කරන්නේ. ඒකට එහෙම වෙන්න බෑ කියනවා. ඒකට හේතු මොනවාද ඇහුවහම මේ වේදනාව උපදින හේතුන්. ඒ හේතුෙන් හටගන්නා වූ වේදනාව උපදිත් ඒ වේදනාව උපදින හේතුන්ගේ නිරුද්ධ වෙන්නේ ඒ හේතුෙන් උපදින වේදනාව නිරුද්ධ වෙයි කියන එක. ඒකට නැගෙනහිරේ අපතයාපත සත්තු පරිද්දේ අපත්මයෙන් දක්වන ආර්ය ශ්‍රාවකයන්ට ඒ කාරණය එසේමයි කියලා කියනවා. ඊට දැන් එකන උපමා දෙකක් දීලා තියෙනවා. ඊළඟට තුන්වෙනි උපමා වෙන්නේ යමු දක්ෂ වූ ගවයන් මරන්නේ කො අතවැසියෙක් දෙනක් මරා සීමු ගෙරි කපන කැත්තෙන් ගව දෙන මාකටද තුවාල නොකට සමතද තුවාල නොකට සමාත්මසත් අතර බැඳුණු යම් නහර වෙදලියක් නම් ඒ නහර වෙදලි පමණක් තියන ආයතනෙන් කපන්නේද සිඳින්නේද කපා සිඳ සමාසස ඒ පිට සමින්ම ඒ ගව දෙන වතා පෙරසේම ඒ ගව දෙන ඒ සමින් යුක්ත වූ අය කියන්නේ නම් නැගෙනවරුනි එසේ කියන තැනැත්තේ මනාකොට කියන්නේද? කියන ගව දෙනකගේ සම කපලා අයින් කරලා ආපහු ඒ හිටිය විදිහටම සම දැම්මහම ඊළඟට මේ ගවයාගේ සමමයි මේ තියෙන්නේ කියලා කියනවනම් ඒක ඇත්තක් විදිහටද ඔය කියන්නේ? ඒකට ස්වාමීනි එතන ඔයනේ ඊට හේතු කවරේද? ඒ දක්ෂ වූ ගවයන් මරන්නව මරන්නව යපස්සා ගව දෙන මරා සියමු ඒකෙන් මෙහෙ තුවාලනකට මේ නහරාදී කප්පලා ඊළඟට පිට සමගසා දමා ඒ සමින්ම ගව දෙනවසා දමා පෙරසේම මේ දෙන මේ සමින් යුක්ත වූ ආය කියන්නේ නේද? එතකොට ඒ සමින්ම යුක්ත නොවන්නේය කියලා පිළිතුර දෙන්නේ. එතකොට නන්දක ස්වාමීන් වහන්සේ පෙන්නන නැගෙනහිරේ මාමිසින් මේ උපමාව වනාහි අර්ථ හඟවීමට දක්වන ලදී. මෙය මෙහි අර්ථය වේ. නැගෙනහිරේ ඇතුළත මාස්‍රියන අධ්‍යාත්මික ආයතනයන් සදෙනාට නමකි. එතකොට ඇතුළත මාස ගව දෙනගේ අධ්‍යාත්මික ආයතන හය. පිට සමයනු බාහිර ආයතන සයට නමකි. ඒ කියන්නේ සම කියන්නේ ඒකට බාහිර ආයතන රූප ශබ්ද ගන්ධ රස වලදී. ඊළඟට නැගිනිරණී අතර බඳුණු නහර ආදී යන නන්දි රාගයයි කියන ලද තෘෂ්ණාවට නමකි. ඒ සමයි නොසෙයි දිලා තියෙන්නේ නන්දි රාගය කියන තෘෂ්ණාවයි. නැගිනිරණී සියමු දෙරකපන කැට යන ආර්ය වූ ප්‍රඥාවට නමකි. ඒක ආර්ය ප්‍රඥාව තමයි සිහිය. යම්සේ යම්නේ ආර්ය වූ ප්‍රඥාවක් වේද උතම ආධ්‍යාත්මික බාහිර ආයතන අතර ඇති කෙලෙස් මනාව සිඳි. ආධ්‍යාත්මික බාහිර ආයතනයන් අතර ඇති කෙලෙස් මනාව සිඳි. ඒකට කෙලෙස් ටික තමයි අර නහර. ඒ කියන්නේ සමයි නොසුයි බැඳලා තියෙන ඒවා. ඒ අතර ඇති සංයෝජන අතර ඇති බන්ධන සිඳි. ඒ අතර ඒ බන්ධන සංයෝජන කියන බන්ධන ටිකත් සිඳලා දානවා කපනවා. ඒකේ උපමාව අරන් තියෙන්නේ මේ කරුණ තේරුම් කරන්න. අපි දැන් මේ ගොඩාක් කරුණු කියපු හින්දා අපි දැන් මේ ටික පැහැදිලි වුණාද නැත්නම් මේ ගැන මොනවද හිතන්නේ කියලා අපි පොඩ්ඩක් අදහස් හිමතලා බලමු ඉස්සෙල්ලා. ඒකට මේ සූත්‍රයෙන් කියන කරුණ තේරුම් ගන්න පහසු වෙනවා. ඊට පස්සේ අපි බලමු මෙතන මොනවා හරි අපට උදින්න පෙනුන සංගුණ අර්ථයක් තියනවාද කියලා කාට හරි අදහස් ප්‍රකාශ කරන්න මේ තියනවා නම් අපි අවස්ථාව දෙමු. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි රවි පොඩ්ඩගේ මහත්මයා. හොඳයි අපිට පුළුවන් මේ සාකච්ඡා කරපු කොටසේ අපිට තියෙන ප්‍රශ්න හෝ එහෙමත් නැත්නම් තවත් පැහැදිලි කරගන්න තැන් තියෙනවා නම් දැන් මතු කරන්න පුළුවන්. කලින් මෙතෙන් කියමු එන්නම් තෙරුවන් සරණයි. හොඳයි මම කැමති සේන මහත්මයාට යමු එන්න සේන මහත්මයා.
තෙරුවන් සරණයි. අපේ ආචාර්ය කොක්කලගේ මහත්මයා හොඳට විස්තර කළා ඒ දේවල් මේ ඒ කර්ම අන්තිම විදිහේ කියන්නේ සූත්‍රය හොඳට විස්තර කළා. ඒක ප්‍රශ්න කියන දෙයක් ඇත්තෙම නැහැ. ඒක නෙවෙයි දැන් මෙතන තියෙන එකම දේ දැන් මේ දේවල් දැනගත්තාම අවස්ථානේ අඳුම් ගන්න සෝවාන් වෙනවා කියලා කියනවා. දැන් මේ දැනගන්නවා කියන එක නිකන් මේක අහලා දැනගැනීම නෙවෙයි අතුලත දැනගැනීම අතුලතින් දැනගැනීම කියන එකයි මම හිතන්නේ. නිකන් අහල මේ ඇසු පමණින් දැනගන්න නැතුව නිකන් සිතලවතලක් නැතුව එකෙන් භාවනාවෙන් ඥානය හැටියට අපි දන්නේ. ඒ කියන්නේ ඒ විදිහට කියලා. එතකොට මේ විදිහට මේ අනිත්‍ය කියන එක දැන් අපිට තේරෙනවා මේ කතාවෙන් තේරෙනවා. නමුත් මේක කොහොමද මේක මේ අවබෝධය ප්‍රත්‍යක්ෂ අවබෝධයට මීට වඩා යමක් කරන්න ඕනද කියලා දැනගන්න කැමති. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. බොහොම සිංහසේන මාත්‍ය මාත්‍යතුමා එතන පොඩ්ඩක් අතු කර ගන්න ඕන තැනක් කියලා. මොකද අපි කටපාඩමේ කියනවා යමක් අනිත්‍ය නම් දුකයි කියලා, දුක නම් මගේ නෙවෙයි කියලා අපිත් නිකන් කියනවා. ඇත්තටම මම හිතනවා ගැඹුරින් අනිත්‍ය කියන්නේ මොකද්ද අපි මේක පෙරත් කතා කරලා තියෙනවා. එනවා අනිත්‍ය නම් දුක වෙන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ ඒක මගේ ආත්මේ නොවේ කියලා කියන්නේ කොහොමද කියන එකත් මේ සාකච්ඡාවේදී යාමාරක හිමත කරගන්න අපි මොකද දැන් හොඳයි කියලා මම පොග්ගල්ගේ මහත්මයාටත් ගෞරවයෙන් මතක් කරනවා. අපි මේ විදිහට පොඩ්ඩක් ඒ පැත්තට යමු යමු කියලා. හොඳයි තවත් කල්ලාන මිත්‍රිකු අදහස් අරගෙන අපි නැවතත් පොග්ගල්ගේ මහත්මයාට යමු. හොඳයි කාට හරි එක දෙන්න පුළුවන්.
එළුවන් තරණයි සියලුම කල්ලාන මිත්‍රු මිත්‍රියන්ගෙන් අවසරයි. මෙන්න පින්වත් මහත්මයා මේ අපිට මේ හැමදාම වගේම මේ නොයෙකුත් ධර්ම කාරණා ගැඹුරින් අදහස් ඉදිරිපත් කරන අපිට හුඟක් හිතලා බලන්න ඒක හුඟක් වටිනා අවස්ථාවක් කියලා මම හිතනවා. ඒ වගේම මේ වගේ කටයුත්තකට මේ සහභාගී වෙන්න මේ පොග්ගලගේ මහත්තයාට මේ ආත්මයේදීම මාර්ගඵල නිවන් අවබෝධයේ පින්තම හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මට මෙතනදී මේ ප්‍රශ්නයක් මතුවුණා. දැන් මේ අවසාන වශයෙන් මේකෙන් කෙටියෙන් ගත්තනම් මේ මම මේ දේ ප්‍රඥාවෙන් දැකලා නැහැ. එකයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. එතෙන්ටත් හේතුව වෙලා තියෙන මට තේරුණ විදිහට මට කෙලෙස් තියෙනවා සාම. අන්න එතෙන් තමයි දැන් මම හොයක් යමක් කරගන්න ඕනේ මේ කෙලෙස් මං නැති කරගන්න යම් කිසි ක්‍රමයක් ගත යුතුයි වගේ කියන එකයි මට තේරුණේ. මෙන්න මේ කියන්නේ කුඩා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් බොහොම සතුටුයි.
ඉතින් ඒක ගොඩක් මාතේ අමුතුමට යමු වෙන ඒ සේන මහත්මයාගේ ප්‍රශ්නයත් ජෝතිපාල මහත්මයාගේ ප්‍රශ්නයත් යම් කිසි විතර ලවා දුන්නොත් ඊට පස්සේ අපි නැවතත් කල්යන්න දෙන්න යමු වෙන පුළුවන්. සර්වන් සරණයි.
ඔව් සර්වන් සරණයි. බොහොම හොඳයි. ඒ අපි දැන් අර මුලින්ම කිව්වා වගේ සාකච්ඡාවක් කරන අරමුණ මම හිතන්නේ හැමෝටම පැහැදිලි ඇති. ඒ කියන්නේ අපි නිකම්ම දැනුමක් එකතු කරගන්න එකනේ නේ මම හිතන්නේ දැන් හැමෝටම වගේ දැනුම තියෙනවා. මේ සූත්‍ර කියවුවොත් දැන් හැමෝම කීපතරයක් අහලත් ඇති. හුඟක් දේශනා වලින් දැන් අපි ප්‍රශ්න කරන්න ඕන ඒ රජෝතිකාල මහත්තයා කිව්වා වගේ දැන් අපි දැනුමෙන් නවතින්න නැතුව මේක අවබෝධයක් කරා යන්නේ කොහොමද? ඒ කියන්නේ දැන් එතන භික්ෂුණීන් වහන්සේලා 500කට මේක දෙපාරක් අහනකොට සෝවාන් වෙන්න පුළුවන් වුණා නම් අපි සමහර විට මේක 14ක් 25කට වඩා අහලා කියෝලා ඇති සමහර විට. නමුත් අපට සෝවන් වෙන්න බැරි වුණා නම් මොකද්ද උතන තියෙන ප්‍රශ්නය? කියන්නේ මේක දැනගත්තට අවබෝධයේ අඩුවක් තියෙනවා. Taman තුලින් දැකීමේ අඩුවක් තියෙනවා. නැත්නම් අපේ කෙලෙස් නිසා අර්ථය වැහිලා තියෙනවා. එතකොටන්නේ එතන කොහොමද මේකේ තේරුම් ගන්න කියන මට්ටමින් තමයි ඉතින් අපි සාකච්ඡා කරන්න උත්සාහ කරන්න ඕන. ඉතින් පොතේ මෙහෙම තිබුණා ඒක එහෙමයි කියලා නිකන් ඉන්නේ නැතුව දැන් ඇයි ඒක අහලා අපිට මේ අවබෝධය ඇති කරගන්න බැරි? මොනවද මෙතන හැංගිලා තියෙන්නේ කියන එක. මෙතන මම තව පැත්තකින් මේ සාකච්ඡාව අපි ගෙනියමු. දැන් මේකේ සෝවාන් වීම නම් බලාපොරොත්තු වීම සෝවාන් වෙනවා කියලා අපි තව පැති වලින් අහලා තියෙන්නේ මොනවද කියන ටිකක් මතක් කරගමු. ඒක එක පැත්තක් මම හිතන්නේ හැමෝම දන්නවා අපි මූලිකව සංයෝජන තුනක් කඩන්න තියෙනවා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියලා. ඒකට සෝවාන් වුණා නම් ওই තුන කැඩෙන්න ඕන. ඒ කියන්නේ ඉතුරුක් වෙන්න බෑ. ආවි සමුච්ඡේද වශයෙන් කැඩෙන්න ඕන. මේක මේ ධර්මයේ තනුව තියෙන කාරණා. තව ඔයගොල්ලන්ට මතක ඇති ධර්මයේ තනුව තියෙන කාරණා සෝවන් වෙන්න නම් අපි දන්නවා අපිට මුලින්ම අහන්න ලැබෙන්නේ ධම්මචක්ක පවස්සන සූත්‍රයේදී කොණ්ඩඤ්ඤ සෞස අවබෝධ කළා නැත්නම් සෝවාන් වුණා කියන එකෙන්දි මොකද්ද අවබෝධ කළා කියන්නේ? එකක් එතනම තියෙනවා යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන කාරණය අවබෝධ කළා කියන එක. එතකොට ඒ කෙනෙකුට සෝවාන් වුණා නම් මේ ධර්මතාවයත් අවබෝධ වෙන්න ඕන. කියන්නේ යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන්නේ යමක් හේතුන්ගෙන් හටගනින්ද සමුදය කියන්නේ උපදිනවද හටගන්නවද හේතුන් නිසා ඒ සියල්ල සබ්බන්තං මේ හටගත් සියල්ල නිරෝධ ධම්මං කියලා කාරණා. එතනස් මේ නිරෝධ වචනය කියන එක තියෙනවා තමයි ඉස්සෙල්ලා ටිකක් මතක තියාගන්න කී නිරෝධ කියලා සඳහන් වුණා කියන එක. එකෙන හේතු නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධයි කියලා කතාවක් මෙතන කියලා තිබුණා මෙහෙනින් වහන්සේලා පිළිතුරු දෙනකොට. ඒකට ඒ කරුණ මේකත් එක්කත් ගැලපෙනවා කියලා තේයි. ඊළඟට අපි තව ඒ සෝවාන් වුණ අවස්ථාව බැලුවොත් අපිට මම හිතන්නේ පිරිසට මතක් වෙනවා. මම හිතන්නේ ඒ වගේ අවස්ථා කාට හරි මතක නම් පොඩ්ඩක් මතක් කරලා දෙන්න කීපයක් දැන් මම එකක් කිව්වා. කොණ්ඩඤ්ඤ සෞස වගේ මම හිතන්නේ අපි අවස්ථාව දෙමු අපේ ඉන්න අය ගොඩක් ගන්නවා ඇතිනේ. ඒ වගේ කෙටියෙන් සෝවන් වුණ අවස්ථාවක මොන ධර්ම කරුණද යෙදුනේ නැත්නම් අවබෝධ කළේ කියන එක කවුරු හරි මතක් කරලා දෙන්න හැමෝටම එරුවන් සරණයි.
දෙවන සරණයි.
අසියන් කොමදෙන
උපතිස්ස නැත්නම් සාරිපුත හාමුදුරුව මහරහතන් වහන්සේ ඒ වගේම තමයි සෝවාන් වුණේ නේද? කවුද මේ? අත්තජී හාමුදුරුවන්ගේ ඒක අහලා ඒ වගේම මැසිනක් අහලා වචන ටික නම් හරියට මතක නෑ මට. දෙවන සරණයි.
දෙවන සරණයි මට මතකයේ තියෙන විදිහට මාළුන් කපුත්ස සූත්‍රයේදී නිර්ගේ මේ හේතු නිසා ඇති වෙච්ච දේවල් හේතු නැති වෙනකොට නැති වෙනවා මේවා අනිත්‍යයි කියන අදහස එතනදි මත වෙනවා කියලා මම කල්පනා කරනවා. දෙවන සරණයි.
තවත් කාට හරි මතකද යමක්? ඉගෙන උපතිස්ස පරිබ්‍රාජිකයා සෝතපන්නා කියන්නේ අසදිත් සර්මහත්ගේ යේ ධම්මා හේතුඵලවා කියන කොටස අහලා ඒ වගේ තවත් කෙනෙක් මතකයි නම් මතක් කරන්න දැන් දොස්තර මහත්මයා මතක් කරා මාළුන් කපුත්ස ඒ සූත්‍රය පිළිබඳව මහත්මයා ගොබ්බරි මහත්මයා එහෙනම් අපි ඉදිරියට යමු නේද මහත්මයා මේ කරුණු දෙක මතු වුණා
හොඳයි එතන ඔව් ඒ සරිත්ථම් දෝන සම්පතිස්ස පරිබ්‍රාජ්‍යතයට අස්සජි හාමුදුරුවෝ දේශනා කළේ යේදා මා හේතුඵලව තේ සංහේතුන් තථාගතෝ ආහ කියන පද දෙක අහනකොට සෝවන් වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒක පද හතරේ ගාථාවක්. තේ සංචේ නිරෝධෝ එවං ආදි මහා සමනෝ කියන. එතන පළවෙනි පද දෙක තමයි යේ ධම්මා හේතුඵලව තේ සංහේතුන් තථාගතෝ ආහ. එතනත් අපිට පේනවා අපි සරල තේරුම ගත්තොත් යේ ධම්මා යම් කිසි ධර්මතාවයක් හේතුඵලව හේතුන් නිසා හටගනීද? يعني යම් කිසි ධර්මතාවයක් හේතුන් නිසා හටගනීද? තේසං ඒ ධර්මා හේතුඵලව තේසං හේතුන් තථාගතෝ වහන්. අන්න ඒ හේතුව තථාගතයන් වහන්සේ පෙන්නලා දෙයි. ඒ ධම්මා හේතුඵලව තේසං හේතුන් තථාගතෝ ආහ. මොන හරි ධර්මතාවයක් හේතුන් නිසා හටගනීද? ඒකේ හේතුව තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා නේ සම්පෙන්නලා දෙනවා. නෝ ඔය ධර්මතාවයේ එහෙනකොටත් සෝවන් වෙන්න හැකියාවක් තිබුණා. ඒ කියන්නේ කෙනෙක් සෝවන් වුණා කියන්නේ ඔය ධර්මතාවයේ තීරුම් ගන්න ඕන. ඒ වගේ දැන් අපට කාරණා කීපයක් හම්බුණා. එකක් මම මුලින්ම කිව්වා යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. දැන් මෙතෙන්දි හම්බ වුණා යේ ධම්මා හේතුඵලව තේ සංහේතුන් තථාගතෝ ආහ. තව කාට හරි ඊළඟට මම අර සංයෝජන තුන කැඩීම කියන එකක් කිව්වා. තව කාට හරි මේ වගේ තව වෙනස් මතක් වෙනවද? ඔබී අවස්ථාවක් දෙන්න බලන්න.
ඔව් ඉදිරිපත් වෙන්න.
තෙරුවන් සරණයි කියලා දෙනවා තමයි මේ ධාරියේ තුමාට කිව්වේ මේ දැක්කොත් දැක්කා විතරයි ඇහුවත් ඇහුවා විතරයි ඒ කියන කොට එතුමා සුළු මොහොතකින් රහත් වුණා කියලා අහලා තියෙනවා දෙවස්.
ඔව් මහත් සඳහන්යි ඒක එතෙන්දී සඳහන් වෙන්නේ සෝවාන් වුණා කියලා නෙමෙයි රහත් වුණා කියලාම. ඒකෙන් රහත් වෙන කම්ම අවශ්‍ය ධර්මතා ටික තියෙනයි දිත්තේ දික්කම සම්භවිස්සති නැත්නම් දැකීම දැකීම මාත්‍ර පමණයි වගේ ආයතන හයතම දැකීම අවබෝධ කිරීම තුලින් දැන් සෝවාන් වීමට අදාළ කරුණක් කාට හරි මතක් වෙනවද? දැනම මම කියන්නම් තව කරුණක් තියෙනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති කියලා ධර්මතාවිකුත්. එමට හරියටම දැන් මතක් වෙන්නේ කොහෙද කියලා කියන්නේ කියලා. එනකට එහෙම ධර්ම කරුණකුත් අහලා ඇති. හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති කියන එක. ඒ කියන්නේ හේතුන් නිසා යමක් හටගත්තද හේතුම් පටිච්ච සම්භූතං හේතු නිසා යමක් හටගත්තද හේතු භංගා නිරුජ්ජති. ඒ හේතුන් භංග වෙනකොට අපිට හිතන්න පුළුවන් විනාශ වෙලා යනකොට නැති වෙලා යනකොට නිරුද්ධ වෙනකොට හේතු භංගා. එතකොට නිරුජ්ජති කියලා සඳහන් වෙන්නේ ඵලය. හේතුන් භංග වෙනකොට ඵලය නිරුද්ධ වෙනවා කියන ධර්මතාවය. දැන් ඔය කරුණ ටික ගත්තහම පේනවා ඇති ඔන්න සෝවාන් වෙන්න නම් අවශ්‍ය ධර්මතා ටිකක්. තව පැත්තකින් සමහර විට අහලා ඇති අපි ධර්මයට අනුව බොහොම සරලව ගත්තොත් චතුරාර්ය සත්‍ය අවබෝධයක් වෙන්නත් ඕන නැතුව මාර්ගඵල ලබන්න බෑ කියලා. ඒ කියන්නේ දුක දුක්ඛ සමුදය නිරෝධය මාර්ගය පිළිබඳව නුවණක් ඇති වෙන්න ඕන. ඊළඟට තවත් පැත්තකින් බුද්ධ දේශනාවක් තියෙනවා. කෙනෙක් ධර්මය දකිනවා නම් පටිච්ච සමුප්පාදය දකින්න ඕන කියලා. එහෙනම් පටිච්ච සමුප්පාදය අවබෝධයක් වෙන්නත් ඕන කියලා අපිට හිතන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ ධර්මයට ගලපනවා නම් අපිට නොයෝගී දේවල් වලට ගලපලා බලන්න වෙනවා. මෙන්න මේ කරුණු සිද්ධ වුණාද? දැන් මේක මම මේ ටික ගත්තේ ඇත්තටම දැන් කාලේ අපිට සමහර විට අහන්න ලැබෙනවා මාර්ගඵල ලැබුවා මේ කියලා එහෙම. ඉතින් ඒ එහෙම යම් කිසි කෙනෙකුට හිතනවා නම් ඒක Tamanthama අර මේ ඩබල් චෙක් කරගන්න හොඳ තැන් ටිකක් ඔය. එතකොට මෙන්න මේ ධර්මතා අවබෝධ වුණාද? එහෙම නොවිලා නම් ඒකේ අඩුවක් තියෙනවා කියන එකත් තමන්ටම බලා ගන්න පුළුවන් කරුණු ටිකක්. එතකොට ඔන්න ඔය කරුණු හිතේ ඇතුව අපි දැන් මෙතන ගත්තු මේ ආයතන හය ගැන කරන දේශනාව නන්දකෝවාද සූත්‍රයේදී ඒ උපමාත් එක්ක මෙන්න මේ වගේ ධර්මතා දකින්න පුළුවන්ද කියන එක තමයි අපි දකින්න උත්සාහ කරන්න ඕන. ඒ කියන්නේ යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන කතාව එතන තියෙනවද? ඊළඟට ඒ ධම්මා හේතුඵවතේ සංහේතුන් තථාගතෝ ආහ කියන කතාව මෙතෙන්ට යොදා ගන්න පුළුවන්ද? ඊළඟට හේතුම් පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති කියන එක ඔතෙන්ට යොදන්න පුළුවන්ද? ඊළඟට චතුරාර්ය සත්‍ය කියන එක යොදන්න පුළුවන්ද? ඊළඟට පටිච්ච සමුප්පාදය ඔතන තියනවාද? දැන් අනිවාර්යෙන්ම ඔය කරුණු ටික තියෙන්න ඕන දහමට අනුව නම්. ඒක අපිට ඒවා පේන්නේ නැත්නම් අපේ අර යතිකාල මහත්තයා මතක් කළා වගේ අපේ තියෙන කෙලෙස් මත නැත්නම් අපේ ප්‍රඥාවේ අඩුවක් නිසා නොපෙනෙනවා මිසක් දහමේ අඩුවක් එන්න බෑ කියන මට්ටමින් තමයි අපිට මේක හොයන්න වෙන්නේ. එතකොට අපි ආයේ මතක් කරගත්තත් දැන් ආයතන 6 ගැනම මේකේ කියවෙනවනේ. අපි ඉස්සෙල්ලා එක ආයතනයක් කරන් සාකච්ඡා කරන්න බලමු. එතකොට මේ ඇහෙන් දැකීම ගත්තොත් ඒකට සම්බන්ධ කරලා තමයි ඉස්සෙල්ලා පැහැදිලි කරන්නේ. එතකොට අපි දන්නා ඇහෙන් දැකීමක් වෙනකොට අවශ්‍ය කරුණු ටික තමයි ඇහැයි රූපයයි චක්කු විඤ්ඤාණි. ওই තුන එකතුව පස්සේ කියනවා ওই පස්සේ නිසා තමයි වේදනාවක් ඇති වෙන්නේ. පස්සපස්සා වේදනාව. එතකොට ඇහැයි රූපේ චක්කු විඤ්ඤාණේ නිසා හටගන්න වේදනාව ගැන තමයි මෙතන කතා කරන්නේ. ඒකේ මුලින් ඇහැ නිත්‍යද අනිත්‍යද අහනවා, ඊළඟට රූපය නිත්‍යද අනිත්‍යද අහනවා, ඊළඟට විඥානය නිත්‍යද අනිත්‍යද අහනවා. එහෙමනම් ඒවා තේරම නිත්‍ය නම් ඔය නිසා හටගන්න වේදනාව නිත්‍ය වෙන්න පුළුවන්ද කියන විදිහට තමයි දැන් මෙතන බැලුවොත්. දැන් මේකේ අඳුර ගන්න බලන්න, අර මම ඉස්සෙල්ලා කියපු කරුණු වලට හේතුන් නිසා හටගත්තු දෙයක් කියන කතාව අපිට තේරුම් ගන්න වෙනවා හේතුඵල සම්බන්ධේ. ඒකේ දැන් හේතුන් පටිච්චසම්භූතං හේතුභංගානි සුජ්ජති කියවත් අපිට හේතුයි ඵලයයි වෙන් කර ගන්න වෙනවා. හේතුන් ටික මොනවද, ඵලය මොනවද? ඒ වගේම යංකින්ච සමුදේ ධම්මං මොනවා හරි හේතුන්ගෙන් හටගන්න ධර්මතාවයක් තියෙනවාද? එතකොට ඵලය. එතකොට යංකින්ච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. ඒවා සියල්ල නිරෝධයි කියන කරුණ. ළඟට හේතුන් පටිච්චසම්භූතං හේතුන් නිසා යමක් හටගන්නේ හේතුභංගානි නිරුද්ධති. හේතුන් නිරුද්ධ වෙනකොට නිරුද්ධයි කියන ධර්මතාවය. ඒ වගේම පටිච්චසමුප්පාදය. පටිච්චසමුප්පාදෙදිත් මම මතක් කරනවා, පටිච්චසමුප්පාදය කියනකොට හැමෝම දන්නව අර අංග ටික අවිද්‍යා පත්‍ය සංඛාරා කියන. ඊට වඩා අපි මෙතන පටිච්චසමුප්පන්න කියනකොට ප්‍රධාන කරුණු දෙකක් දැනගන්න ඕන. හටගන්න හැටි, නිරුද්ධ වෙන හැටි. කියන පත්‍යා කියන එකයි නිරෝධහ කියන ධර්මතාවයයි තමයි අපතන පැහැදිලි කරන්නේ. එතකොට හේතුඵල දෙකක් අතර සම්බන්ධතාවයක්. ඒකේ එතකොට පච්චයා කියන එක විස්තර වෙනවා. ඉනස්සින් සති ඉදං හෝති, ඉනස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. ඉනස්සින් කියන්නේ හේතුපැත්ත, ඉදං කියන්නේ ඵලය. එතකොට ඉනස්සින් සති ඉදං හෝති කියනකොට තේරුම් ගන්න හේතු තියනවා නම් ඵලය තියෙනවා. ළඟට ඉමස් උප්පාදය ධම් උපජ්ජති කියනකොට හේතු ඉපදුනා නම් ඵලයක් උපදිනවා කියන ධර්මතාවය. ඔන්න ඔය දෙකෙන් තමයි මේ පච්චයා කියන පැත්ත විස්තර වෙන්නේ. ඊළඟට නිරෝධා කියන පැත්ත ගත්තොත් ඉමස්මින් අසති ඉදන් නහෝති. මේ හේතු පැත්ත නැත්නම් අසති ඉදන් නහෝති. ඵලය පැත්ත නැහැ. හේතු පැත්ත නැත්නම් ඵලය පැත්ත නැහැ. ඉමස්මින් අසති ඉදන් නහෝති. ඒ වගේම ඉනස්ත නිරුද්ධා ඉදන් නිරුජ්ජති. මේ පැත්ත, ඒ කියන්නේ හේතු පැත්ත නිරුද්ධ නම් ඵලය පැත්ත නිරුද්ධයි කියන ධර්මතාව දෙක. ඒකේ පටිච්ච සමුප්පාද අවබෝධෙකුත් වෙන්න ඕන අතන මේකේ හේතුඵල අතර. ඒ කරුණවලට ගැළපීමක් කරලා අපිට බලන්න වෙනවා මෙතෙන්දී. අපි මේකේ කාට හරි පුළුවන් තර මේකේ දැන් අපි හේතු මොනවද, ඵල මොනවද කියලා වෙන් කරලා දෙන්න. ඒකෙන් තරණයි.
හේතු මොන තමයි? ඔකලා මෙච්චර අවස්ථාව තියෙන එකට වෙන්න.
ඔස්තරම් තරණය ડોક્ટર හරිකෝබල්ගේ මහත්මිය ඔබතුමා ශානස ප්‍රමාණ වාරයක් අපි ස්තුතිවන්ත වෙනවා. කුසකේ පූර්වකේන ඔබතුමා නැවතත් අපහ සම්බන්ධීම ගැන කාලයක් ඔබතුමා ගාර්හි බවෙන් සත සම්බන්ධුන්නේ. ඉතින් ඒක ඔබතුමාම කතා කරලා අපි ටයිම් අපි අවස්ථාව ලබා දෙන්න බොහොමකින් හරිකෝබල් මහත්මිය අපි මේලා කතා කරපු ඔබතුමාගේ අමදාමත් ගැඹුරු කාරණයක් සුදු දේශාවක ඔබතුමා විස්තර කරන්නේ නැහැ. පුංචි කාරණයක් තමයි අරගෙන අපි ඒක ආර්ථික මතක කරගෙන හදන්නේ. ඔබතුමා කතා කරපු කියනම දේ නැත්තම් මට මේ මොහොතේ ආපු ටික තමයි රයිකෝබේ කොහොමද මම කියන්නේ හදන්නේ. මේ සුදු දේශනා කියුනේ ඒ කියන්නේ රූපයක් විශේෂ අපි එකක් ගත්තම ඔබතුමාගේ රූපයක අත රූපයේ නිත්‍ය අනිත්‍ය දෙක හරන අපි අපිට ඕන වෙලාවට අපිට පේන රූපේ අනිත්‍යයි කියලා අපිට කටපුරා කියන්න පුළුවන්. අනිත්‍ය නම් දුකද සත්‍යද කියලා අපි දුකයි කියලා එකක් අපිට පැහැදිලිනවා. අනිත්‍ය නම් දුක නම් උපරමයට පස්සෙන් මට මමයේ මාගේ ගන්න පුළුවන් කියලා අහන අපි එකක් ඕලාරික මට්ටමින් කියනවා. එතකොට ඒක හරි. ඒත් දැන් අපි මේකේ දුක් දුන්න උපමාව දිහා බලපුවාම මේකේ දුන්න උපමාව දැන් පහනකුත් වැටියකුත් එළු තිබුණාම ඒකෙන් පස්සෙන් ආලෝකයේ නිත්‍යද අනිත්‍යද කියන අනේ ඒක නැතුණායි පස්සේ ආලෝකයක් නැතිනකොට අපි පිළිගන්නවා. ඒ වගේම අපි හැමෝම හැම ජීවිතම මම හිතන්නේ තියෙන හැමෝම ජීවිතට ආලෝකයක් මේ කියන මට්ටමින් අපි වුණත් නම් මගේ විරුද්ධියක් වළකුවා වුණත් මම හිතනවා මගේ ජීවිත අනිත්‍යයි කියලා මම දන්නවා. ඒක ඉපදීමත් පත්නක් කියලා දන්නවා. ඒ කියන දුකයි කියලා දැන් අයිමාට නැති වෙච්ච වෙලාවේ අපි දුකටපත් වෙනවා. ඒකට මේකෙදි මේ දුක්ඛ මේ දුක්ඛ ඇත්ත මේක අපි අරමුණ මේ දුක නැති කිරීම මේ දුක්ඛ නිරෝධය කියන එක අරමුණ සමරන්නේ මේ දුක නිරෝධ කරමු. එතකොට අපි දුක අපි දන්න තුන් ආසාවකට බෙදෙනවා. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියලා. එතකොට කුගලක මතනේ දුක්ඛ දුක්ඛ කියන එක කියන්නේ දිනදා තියෙන දුක් ඔළුව කැක්කුම් බඩේ කැක්කුම් වගේ කිනම් අපිට අපි ඒක අඳුර ගන්නවා. කවුරුත් කරා කිකෝස් කරගන්න ඒ විපරිණාම දුක්ඛ කියන්නේ කියන්නේ මේක වෙනස් වෙන ස්වභාවයක් ගන්න අපිට ඕලාරික මට්ටමින් තියෙනවා. ඒවලද කොබලෙ මත ඔබතුමා වතුතරගේ හසුපු කාරණේ සංඛාර දුක්ඛ කියන එක. ඒ කියන්නේ මේ හේතුන් පස්සෙන් ඇති වෙලා හේතු නැතුව නම් නැති වෙන කියන දුක්ඛ කියන්නේ තමයි අපිට නැත වෙන්නේ. ඒක අපිට මතක කරගන්න පුළුවන්ද මේ එතන තමයි අර කියන්නේ ප්‍රඥාව පිළි දුක්ඛ කොහොමද අපි මේ හේතු පස්සෙන් ඇති වෙන කියන සංඛාර දුක්ඛ කියන්නේ කොහොමද මේ අවස්ථාවේ අසු කරගන්නේ කියන එක මට මේ අහන්න ඕන ප්‍රශ්නේ. ඕකේ
ඔව් අපි එතෙන්ට එන්න ඉස්සෙල්ලා දැන් මේක ඉස්සෙල්ලාම මේ හේතුඵල සම්බන්ධයක් හොයාගන්න ඕනනේ. දැන් මේකේ හේතු මොනවද ඵලය මොනවද කියලා පොඩ්ඩක් වෙන් කරගන්න බලමු. කාට හරි මේ දැන් ඇහෙන් දකින එක ගත්තහම ඇහැයි රූපයි චක්කු විඥානයයි ඒ නිසා හටගන්න වේදනාවයි. එහෙනම් තයි චක්කු සංපස්සේ නිසා හටගන්න වේදනාව කියන ඒ කරුණු ටික ගත්තහම පොඩ්ඩක් කවුරු හරි වෙන් කරන්න බලන්න මෙන්න මේවායි හේතු මෙන්න මේකයි ඵලය කියලා. ඒ ටික වෙන් කරද්දී
තේරුම් ගන්නයි මම කියන්නේ. එතකොට රූපය ඇස විඥානය නිසා වේදනාවක් ඇති වෙනවා. එතකොට හේතු තුනයි ඵලය. හරිද? ඒ විදිහට
ඉන්න කාර්යය මේ මාත මම අදහස් කරගෙන මෙතන ඇස හේතුක් ඵලයේ රූපයේ තිබෙන මේක රූපය ඇතිවෙන දෙකින් වේදනාව ඇති වෙලා තියෙනවා. ඒ කියන්නේ ජීත් නම් ඇස තමයි හේතුව ඵලය තමයි රූපය. හැබැයි මේ වේදනාව ඇත්තටම තියෙනවා ඒකම. මේ විදිහටයි මට තේරෙන්නේ.
සවස් කල්යන මිසට් එක දෙන්න පුළුවන්. දැන් ඔගේ හොඳයි කෝකරේ අපි අපි නම් ඉදිරියට යමු.
ඔව් එතන මම හිතන්නේ අදහස් දෙකක් ආවා. එකක් තමයි ඇසයි රූපයයි චක්කු විඥානයයි හේතු එනිසා හටගත්තු වේදනාව ඵලය කියන එක. එකක් හරි ඒක වැරදි කියන්න බෑ නේද? ඇසයි රූපයයි චක්කු විඥානයයි හේතුන් විදිහට ගත්තහම ඵලය විදිහට වේදනාව කියලා ගන්න පුළුවන්. ඊළඟට අපේ යතිකාල මහත්තයා තව අදහසක් මතු කළා. ඇස කියන එක හේතුව රූපය කියන එක ඵලය කියලා. එතනත් ගැඹුරු අර්ථයක් තියෙනවා මම හිතන්නේ. ඔබට මේ ගැන තව අදහස් තියෙනවද? ඔය දැන් අදහස් දෙකක්. ඇස හේතු රූපය පස්සේ තව අදහස් තමයි ඇසයි රූපයයි චක්කු විඥානයයි හේතු එනිසා හටගත්තු වේදනාව ඵලය කියන එක. තව කාගේ හරි අදහසක් තියෙනවද මොනවා හරි? නැත්තම් මේ වගේ නම වුණා. තෙරුවන් සරණයි.
දෙරොක් මාතක බලන්න පුළුවන් දෙයක් තියෙනවා. ඔව් කල්යන වාක්‍යය මාතකයක් කියන්නේ කිය.
අතරුවන් සරණයි මේ මතක් තේරෙන්නේ මෙතන මේ අසත් රූපයක් චක්කු විඥානය එකතු වීම තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ එකන එකතු වීමෙන් තමයි ස්පර්ශය ඇති වෙන්නේ. ඒකෙන් තමයි වේදනාව ඇති වෙන්නේ. ඉතින් එහෙම තමයි මට තේරෙන්නේ. අතරුවන් සරණයි.
ඔව්
හොඳයි අපි දැන් මේ ගස්තු කරුණ ටිකෙන් ගමු මේ බොහොම සරල ප්‍රශ්නයක් වගේ හුවේ. එතකොට එතුමිය මතක් කළා තවත් හේතුවක් පස්සේ කියන එක. ඒ කියන්නේ ඇහැයි රූපේයි චක්කු විඥානයයි චක්කු සංපස්සේ කියන හතරම හේතු විදිහට ගන්න පුළුවන්. ඒ නිසා හටගන්න ඵලයක් විදිහට වේදනාව ගන්නත් පුළුවන්. නේද? තවත් මොනවම හරි අදහසක් තියෙනවද මේ හේතු මොනවද ඵල මොනවද කියන එකයි නම් අහන්නේ. පෙරවන්
සරණයි. දැන් ඇස කියන එකත් පෙර කර්මයක පෙර ආත්මයක තියෙන හේතුවක් නිසා ඇති වෙන ඵලයක් විදිහට ගන්න පුළුවන් නේද පෙරවන් සරණයි.
ඔව්. පිටමහත් මාත්‍යමකට අදහසක් ඇති වුණා තවත් මේ මෙතන කියනවා මේ අවිද්‍යාව මේක කියලා මට හිතෙනවා එතන තමයි මම ලොක්ට වෙන රොසෙට් එක කිව්වා ප්‍රඥාව කියන එක මේ ප්‍රඥාව නෑ ඒක නිකන් අවිද්‍යාව වෙනවා මේක හේතුවක් වෙලා තියෙනවා ඉතින් ඵලයේ ඔක්කොම ඇවිල්ලා තියෙනවා වේදනාවට ඒක මොකද හිතන්න
තියෙනවා ඔව් එතන දැන් තව දෙකක් මතු වුණා මම හඳයි එකක් තමයි ඇස කියන එකටත් හේතු තියනා නේද? නะ අපි අහලා තියෙනවා අපේ කලින් සාකච්ඡාවලත්ව කියලා තියෙනවා කර්ම, සංහා, අවිද්‍යා, ආහාර. ඒ වගේ හේතු නිසා ඇස කියන එකත් හැදිලා නේද? එහෙමනම් එතෙන්දී අපිට ඇස කියන එක ඵලයක් විදිහට ගන්න වෙනවා. ඒක හැදෙන්න හේතු ගොඩක් වෙන පැත්තක තියෙනවා නේද? එතනත් හේතුඵල සම්බන්ධයක් තියෙනවා. අනේ ඒ වගේ හේතුයි ඵලයයි වෙන් කරගන්න කියන එක එතකොට අපි යතිකාල මහත්යත් වෙනවා අවිද්‍යාවත් හේතු වෙලා තියෙනවා මේ තමතරව. ඔව් එතකොට අවිද්‍යාවත් හේතු විදිහට ගන්න පුළුවන්. එතකොට වේදනාව සඳහා කියලා. ත්‍ප්තිනේ හේතුඵල ධර්මතාවය අවබෝධ කරගන්න නැත්නම් පටිච්ච සමුප්පන්න ධර්මතාවය අවබෝධ කරගන්න. නැත්නම් මම එක පැත්තෙන් කියපු ධර්මතා ටික දැක්කින් අපි මුලින්ම දක්ෂ වෙන්න ඕන ඵලය මොකද්ද? දැන් අර කීපු කරුණු වල ඔයගලන්ට පේනවා. ඉතින් යම් කිංචි සමුදේ ධම්මං, ඒක සමුදේ ධර්මයේ මොකද්ද? ඒ කියන්නේ ඵලය මොකද්ද? ඊළඟට ඒ සමුදේ මොනවද? ඒකට හේතු මොනවද කියන එක අවබෝධ කළොත් තමයි එතකොට යම් කිංචි සමුදේ ධම්මං එතකොට සද්දන්තං නිරෝධනම්. නැත්නම් මේ ධම්මා හේතු පබව මනහරි ධර්මතාවයක් හේතුන් ගෙන්න හටගන්නේ තේසං හේතුන් කතාවතුවා. බුදුරජාණන් වහන්සේ ඕකේ හේතු පෙන්නලා දෙනවා. දැන් අපිට හේතු ටික හොයන්න බැරි නේද? ඵල ධර්මතාවයක් තියෙනවා නේද? ඒක ඉස්සෙල්ලාම අපිට හේතුයි ඵලයි දෙක පොඩ්ඩක් වෙන් කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඒකයි මම මේ පොඩ්ඩක් මේ හිතන්න මේවා කරන්න තමයි මම මේ අදහස් අහන්නේ. තව කාටවත් හරි අදහස් තියෙනවද මේ හේතු ඵල මේ ඇහින් දැකීම නිසා ඇතිවන වේදනාව කියන කරුණු ටිකේදී? තේරුම් ගන්නයි.
තේරුම් ගන්නයි. අපරයි කෝබල්ගේ මාත්‍ය හඳුනාගත පිළිතුරයි. අපි හේතුක හේතුවේදී ඉදරගෙන තියෙන දෙයක් තමයි දැන් හේතු ඵලය වශයෙන් මේ යම් දෙයක් ඇති නිසා මේ සිදු වෙනවා. මේ ඇති වීමෙන් මේ නැති වෙන ආකාරය. ඉතින් ඒ අනුව ස්පර්ශය නිසාම වේදනාව ඇති වෙනවා. ඒ සිිතේ නැතින බව පැහැදිලි.
ඔව් මම හිතන්නේ දිරුක් මහත්මයා ඉදිරිපත් කළේ ස්පර්ශය නිසා වේදනාවක් ඇති වෙනවා. ඒකට ඒ කියන්නේ හේතුව ස්පර්ශය, ඵලය වේදනාව කියන කරුණ. එතන එක්කම අර පටිච්ච සමුප්පන්න සම්බන්ධතාවයත් හේතුව තියෙනකොට ඵලය තියෙනවා. හේතුව නැතිලා යන්නේ ඵලය නැති වෙනවා වගේ අදහසකුත් ඉදිරිපත් කළා. එතනත් දැන් හේතුඵල වෙන්කිරීමක් වුණා. ස්පර්ශයේ හේතුව මේ වේදනාව ඵලය කියලා. ඔව්. තව ඒ වගේ අදහස් තියෙනවද? කියලා අන්තරණ.
ඔබේ මතය ඇයි තව ටිකක් පහසේ නුඹන් චුඹුවත් සැපයන්නන්ට මේ සාමිත වේදනාවක්ද, නිරාමිත වේදනාවක් ගැන අපි මේ කතා කරන්නේ කියලා නැත්නම් දෙකම ගැන කිව්වේ.
ඔබතුමා ආම ඒ දෙක පොඩ්ඩක් පැහැදිලි කළා නම් හොඳයි නේද? සාමික කියන්නේ මොකද්ද?
කීපිට අද අපි කතා වුණා තුනකේ එකක ස්පර්ශයයි නිසා වේදනාවක් ඇතිවෙනයි කියලා. අපි ගන්න එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය ජීවිතයේදී ඇති වෙන සැප දුක් උපේක්ෂා කියන වේදන අපි සාමිස වේදනා හැටියට ගන්නවා. ඒවා ඇත්තටම කර්ම කියන්නේ ඒවා ඇත්තටම මේ කර්මපතයක් ආරම්භ කරන කර්මපතේ කියන වේදන කර්මක්ෂය වෙන වේදනා නෙමෙයි. ඒක තමයි නිර්වාංශ වේදනා කියන ගන්නේ බොහෝදිට මේ කියන්නේ කර්මක්ෂය කරන පැත්ත ගන්න වේදනා. එතකොට දැන් අපි මේකෙදි මතු කර ගන්න ඕනේ මම හිතන්නේ මේකෙදි අර ගමය ගැන කතා කරපුවාම කිව්වා මේ පිළියක් ගැන. ඒ කියන්නේ මේක අන්දිරාගය වෙන් කර ගන්න අර ප්‍රඥාවක් කියලා කියනවා. එතකොට මට හිතෙනවා මේ එකද මෙතනින් මතු කර ගන්න වේදනාව හැටි වේදනාව තුළින් බලන්න ඕනේ. ඒක විතරක් මට හිතෙනවා ඇත්තටම.
සිරුවත් සරණයි මට තවත් ඒ සම්බන්ධයෙන් කැටිවක් පොඩි අහන්න මේක දැන් මේකෙත් නහන්නව අපි මේ දුක් සැපද දුක්කද කියලා එක ඒ කියන්නේ අනිත්‍ය නිසා සැපද දුක්කද කියලා දැන් උදාහරණයක් වශයෙන් අපි මම දැන් කියන්න ඔද මට දැන් මට ඒක දැක්ක කියලා ඒක ඒකෙන් මට දුකක් ඇති වෙන්නේ කොහොමද? එහෙම දැන් මට උදාහරණයක් වශයෙන් අපි හිතමු දැන් යම් දෙයක් අපි හිතමු අපි නරක දෙයක් දැක්ක කියලා ඒකෙන් නම් අපිට හිතනවා දැන් අපි අසාරක දුක් ඇති වෙනවා අපිට ප්‍රායෝගිකව දැකින එක. එතකොට මේ වගේ දෙයක් කිසිම අපිට අදාළ නැති දෙයක් ඒක දැක්ක තේරුම් ගත්තා. ඒකෙන් අපිට විඥාන තමයි මේක මෙහෙමයි කියලා. එතකොට එතනදී ඇති වෙන දුක කියන්නේ කොහොමද එතකොට ඒක දුකක් වෙන්නේ? ඒ වගේ දෙයක් මේ පාටක තියෙන වැඩ කරන්නේ නැති LCD screen එකක් දැක්ක එකයි කියලා තමයි. ඒක TV එකක් දැක්ක එක කොහොමද මම දුකක් කියන්නේ කියන්නේ. ඊළඟට ඒකත් අදිටේ අර මම පාළුවෙන් සිස්ටම් එකට දැක්කේ දැනන්නේ. එතකොට ඒක එතනදී පැහැදිලි වෙලා මම දැන් ස්ථිරාකාරයක ඒක දැක්කම ඒකෙම මොන හරි ඒක පිළිබඳ ඒ දැකපු දෙයින්ම ලබාගත් දෙයින් තවත් වර්ධනය වෙච්ච දෙයක් නිසා මේක අර දැක්ක කියන වගේ ගැටියක් තියෙන තේරවත් තමයි.
ඔව් එතන යම් කිසි දෙයක් දැක්කහම ඒක දුකක් වෙන්නේ කොහොමද කියන ගැටලුව මම හිතන්නේ මතකලේ. ඒකට අපේ අර ඉස්සෙල්ලා කතා කළා වගේ වේදනාවේ ජාති කීපයක් තියෙනවා සාමික නිගාමික කියලා කියන්න පුළුවන්. අපි සරලව ගත්තොත් අපි වේදනාවේ ජාති තුනක් අහලා තියෙනවානේ. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා. ඒ කියන්නේ අපි සමහර වේදනා සැප පැත්තට දානවා, සමහර වේදනා දුක් පැත්තට අපි අකමැති පැත්තට දානවා, තව සමහර වේදනා මැද හරියට දානවා. මැද හරියට දානවා කියන්නේ ගණන් ගන්නෙ ඒ අපිට සැපකුත් නැහැ දුකකුත් නැහැ වෙරි තිබුණාම මම හිතන්නේ ඒ දිරුක් මහත්තයා දැකපු දේ හරියට ඒක ඉතින් තිබුණත් ස්ථානක් නැහැ වගේ වත්තම කවේදනාවක් කියලා තමයි වත්ත කියලා කියන ප්‍රතිතුනේ. ඒ කියන්නේ දුක්කම සුඛ වේදනා ඉතින් ඒ තුනට අමතරව සෝමනස්ස දෝමනස්ස කියන දෙකක් එකතු කර ගන්න පුළුවන්. ඒ කියන්නේ හිතට දැනෙන මාත්‍රණේ වේදනා ගතිය. සාමාන්‍යයෙන් සැප දුක් කියන එක කයට දැනෙන ගැටෙන මාත්‍රණෙන් ගන්නවා. හිතට දැනෙන ඒවා සෝමනස්ස, දෝමනස්ස කියලා ඒ වේදනාව ඒ විදිහට බෙදන්න පුළුවන්. ඒ වේදනාවේ ಜಾති ටික තියෙනවා. එතකොට ඔතන ධර්මතාවය තමයි මේ ඒ යම් කිසි වේදනාවක් ඇති වුණහම ඒක දුකක් වෙන්නේ කොහොමද කියන එක වෙනම තේරුම් ගන්න ඕන. එක්කම අපි දැන් කතා කරන්න උත්සාහ කළේ ඊට කලින් මෙතන තියෙන මේ හේතුඵල සම්බන්ධයයි මොකද්ද මේ පටිච්චසමුප්පන්න සම්බන්ධයයි මොකද මේ සෝවාන් වෙන්න නම් අපට අන්න එහෙම ධර්මතාවයක් තේරුම් ගන්න වෙන හින්දා ඒ කියන්නේ ඉස්සෙල්ලා මං කියපු කරුණු ධර්ම කරුණු වලින් තේන්නේ කොණ්ඩඤ්ඤ සංග්‍රෝසවන් වුණා කියන්නේ යම් කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන අන්නේ ධර්මතාවය දකින්න තියෙනවා. එහෙම නැත්නම් ඒ ධම්ම හේතුපපවත ඒ සංහිසුන් සතාවදෝ ආහවීතු ධර්මතාවය දකින්න තියෙනවා. එහෙම නැත්නම් හේතුන් පටිච්ච සම්භූතං හේතු බංගා නිසුද්ධිති කියන ධර්මතාවය දකින්න තියෙනවා. ඊළඟට පටිච්ච සමුප්පන්න බව දකිනකොට මේ හේතු පැත්ත තියෙනවා නම් ඵලය තියෙනවා හේතු නිරුද්ධ නම් ඵලය නිරුද්ධයි කියන ධර්මතාවයක් දකින්නක් තියෙනවා. අන්න ඒවට අදාළව දැන් මෙතන මේ සලායතන වැඩ කිරීමේදී ඇති වෙන ආයතන හයෙන් මේ සායම් කිසි වේදනාවක් ඇති වෙනවා නම් එතන එක පැත්තකින් හේතුඵල සම්බන්ධයක් අඳුර ගන්න ඕන. ඒ වගේම මේ හේතුඵල සම්බන්ධය තව විස්තර කරන්න මෙතන පහනක උපමාව ගහක් රින් හේවණෙල්ල තියෙන උපමාව වගේ ඒ උපමා ටිකාරන් මේක දකින්න උත්සාහ කරන්න ඕන. එතකොට දැන් මම ඉස්සෙල්ලා අර හේතු මොනවාද ඵල මොනවාද කියලා අහුවාම ටිකක් මේ සරල ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ වුණාට මේ උත්තර ගොඩක් තියෙන එකෙන් නම් තේරෙනවා මේක හිතන තරම් සමහරට සරලක් නෑ අපිට. එක පැත්තකින් සරලයි වගේ තේරුණාට. ඉතින් දැන් වේදනාව ඵලය කියලා ගත්තොත් ඒකට හේතු විදිහට අපිට දෙන්නන්න පුළුවන් වුණා. දැන් ඇහෙන් දැකීම නිසා ඇති වුණ වේදනාවක් නම් ඇහැයි රූපයයි චක්කු විඥානයයි ඒකම පස්සෙයි කියන කරුණු සේරම හේතු පැත්තට දාන්න පුළුවන්. ඒ නිසා හටගත්තු ඵලය වේදනාව විදිහට දාන්න පුළුවන්. එහෙම නැත්නම් පස්සේ විතරක් හේතු පැත්තට දාලා ඒ නිසා හටගත්තු වේදනාව ඵලය විදිහට දාන්න පුළුවන්. ඔයිට කලිනුත් හේතුඵල සම්බන්ධතාව පෙන්වන්න පුළුවන්. උදාහරණයක් විදිහට දැන් ඔකේ යොත්කාල මම මතක් කළා දැන් ඇහැ හේතු වෙනවා රූපය ඵලය වෙනවා. එතනත් හේතුඵල සම්බන්ධයක් දකින්න පුළුවන්. ඒක අපි වෙනම පස්සේ කතා කරමු. ඒකම ඔයාලා අහලා තියෙනවා ඇසයි රූපයයි නිසා චක්කු විඤ්ඤාණය හට ගන්නවා කියන කතාව. චක්කුංච පටිච්ච රූපේෂ උපද්දිත චක්කු විඤ්ඤාණ. එතන අපට හේතුඵල සම්බන්ධයක් දකින්න පුළුවන්. ඒ කියන්නේ චක්කු විඤ්ඤාණය ඵලය නම් ඒකට හේතු වෙලා තියෙනවා ඇසයි රූපයයි දෙකම. පැහැදිලිද කියලා හිතන්නේ චක්කුංච පටිච්ච රූපේච සත් රූපයත් නිසා තමයි චක්කු විඤ්ඤාණය කියන ධර්මතාවය හටගන්නේ. ඒකට ඒ දෙක අතරත් හේතුඵල සම්බන්ධතාවයක් දකින්න පුළුවන්. ඊළඟට මේ ඇස වෙනම ගත්තත් අර ඒක මහත් ඉදිරිපත් කළේ ඇස හට ගන්නත් හේතු තියෙනවා. අවිද්‍යා කර්ම සංහා වගේ දේවල් මේ ඉස්හානිය ඇස හටගත්තේ. එහෙම හේතුඵල සම්බන්ධතාවයකට දකින්න පුළුවන්. ඉතින් මේ කරුණු ඔක්කොම හරි. හරි කියන්නේ ධර්මයට ගැළපෙනවා. ඇයි? අපි මේ කතා කරන්නේ ලෝකෙටයි පිට ධර්මතාවයන. ඇස කියන්නේ ලෝකෙටයි පිට දෙයක්, රූපේ කියන්නේ ලෝකෙටයි පිට දෙයක්, චක්කු විඥානේ කියන්නේ ලෝකෙටයි පිට දෙයක්. ආසේ කියන්නේ ලෝකෙට අයිති දෙයක්, වේදනාව කියන්නේ ලෝකෙට අයිති දෙයක්. එතකොට ලෝකෙට අයිති දෙයක් කියන එකේදී තේරුම් ගන්න ඒවයි ලක්ෂණ ටිකක් කියලා තියෙනවා. ලෝකෙට අයිති හැම එකක්ම සංකතයි. සංකත ධර්ම. සංකත කියන්නේ ඇයි? හේතු ප්‍රත්‍යයන් නිසා සකස් වෙන. එතකොට අපි ඔය ඕන ධර්මතාවයක් ඵලය විදිහට ගත්තොත් අපට අඳුර ගන්න පුළුවන් ඒවයි හේතු. එතෙන් විකසකට ය아가න්න නුවණින් හොයන කෙනාට අඳුර ගන්න පුළුවන් හේතු. හැමෝටම පේන්නේ නැහැ මේ හේතු. ඇයි මං එහෙම කියන්නේ? අර අපි අර සරිස්ථාම් ගොඩට උපතිස්සට කියපු ධර්මතාවය ගත්තොත් යේ ධම්මා හේතු පබවා. මොනහරි ධර්මතාවයක් හේතුන්ගෙන් හටගන්නවා නම් තේසං හේතුන් තථාගතෝ වාහ. තථාගතයෝ ඒකේ හේතුන් පෙන්වලා දෙනවා. ඇයි තථාගතයන් වහන්සේ හේතුන් පෙන්වලා දෙන්න ඕන? එතෙන්දී ටිකක් හිතුවොත් ඒ සාමාන්‍ය කෙනාට ඔය හේතු පේන්නේ නැහැ. ඒ නිසා තමයි බුදු කෙනෙක් මේ වගේ මේ මේ ඕනම ධර්මතාවයක් ගත්තොත් ඒකේ ඉබේ පහළ වීමක් නෙමෙයි ඒවා හේතුන් නිසාමයි හටගත්තේ කියලා ධර්මතාවය පෙන්නනවා. ඒ හේතු ටික පෙන්නලා දෙනවා. දැන් අපිට ලෝකයාට තියෙනවා සමහර දේවල් අපිට තියෙනවා අපිට ඒවයි හේතු පේන්නෙත් නැහැ හේතු බලන්න අවශ්‍යතාවයකුත් නැහැ. අන්න ඒ වගේ ඵලය වෙන් කර ගන්නවා හේතුන් කියන ගතිය. අන්න ඒ තුල අපිට මේක හේතු පේන්නෙත් නැහැ හේතු පේන්නේ නැත්නම් පටිච්චසමුප්පන්න බව කොහෙත්ම පේන්නේ. ඒ කියන්නේ මේ මේ දේ පවතින්න පුළුවන් හේතුන්ගෙන් තොරව කියන පැත්තකට යනවා. එක්කම තමයි නිත්‍ය සංඥාවට යනවා කියන්නේ. ඒ කියන්නේ පවතින දෙයක් දිහා දන්නවා. ඒක හේතු කතාවක් නෙමෙයි. ප්‍රශ්නක් තියෙනවා. ඇත කියන මට්ටමින් ගන්නවා. ඇත කියන දෘෂ්ටිය කියන්නේ මොකක් හරි තියෙනවා කියන මට්ටමින් ගන්නවා. එතකොට ඒ තියෙනවා මට්ටමින් ගන්නේ දැන් හේතු කතාවක් නෙමෙයි. ඵලයට ඔහේ තියෙන්න පුළුවන්. කියනා වගේ අදහසක්. දැන් අපිට ලෝකේ ඕන තරම් මේ පේන දේවල් ඕන දෙයක් ගත්තොත් මේ රූප සේරම අපිට නිකන් රූපේ තියනවා වගේනේ පේන්නේ. වටපිටාවේ තියෙන මොනවම හරි බැලුවොත් තමන් ඉස්සරහ තියෙන කම්පියුටරේ වෙනස් තමයි. අපිට සාමාන්‍ය ලෝකේ නැත්තම තමයි මෙහෙම දෙයක් තියෙනවා. ඒකට පේනවාද එතන නිකන් ඇත නැත්නම් නිත්‍ය සංඥාවකින් මේක අරන් තියෙන්නේ කියලා. දැන් මේ මේක පේන්නේ සමහරවිට දැන් ඇහැට පේන හින්දාද? අපි මේක කතා කරන්නේ ඇහෙන් දැකීම ගැන හින්දා ඔය තමන්ට පේන ඕන දෙයක් ගැන තමන් හිතන්නේ. මේක මේ තියෙනවානේ. තියෙන හින්දානේ පේන්නේ කියන වගේ අදහසක් නේද තියෙන්නේ. දැන් ඔතන අපි දකිනවාද මේක හේතුන් නිසා හටගත්තා හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියලා ධර්මතාවයක්. මෙන්න මේ වගේ ධර්මතාවයක් මෙතන මත කරලා දෙනවා. දැන් ඒ වගේනත් මොනවා හරි අදහස් තියනවා නම් ඉදිරිපත් කරන්න මම ඔය කියපු කරුණු පැහැදිලි දැනගන්න දන්නේ පොඩි පොඩි අවස්ථාවක් දෙන්න පෙරවන් සරණයි.
හොඳයි කන්ස්ටිට් එක තේරෙන්න පුළුවන් කලයන් මිත්‍රයන්ට.
ඉන්නත් මහත්මයා දැන් මෙතනදී මට මේ අවසාන වශයෙන් අදහසක් ආව. දැන් අපි සංකතයි කියන එක. එතකොට මේ ලෝකෙටයි ඔක්කොම සංකතයි ඇත්තටම කියනවනම් මේ නිවන ඇරෙනකොට කියන එක අදහසක් තියෙනවා. එහෙමනම් අපි තේරුම් ගත යුතුයි මේ ලෝකේ මේ පවතින ලෝකයයි කියන එක අසංකතයි කියන එක. එතකොට මේ සංකතයි කියන එක මේ එතකොට මේ 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 අවබෝධයක් ලබා ගන්න ඕනේ ප්‍රඥාවක් ගන්න ඕනේ කොහොම හරි මේ සියල්ල මේ ඇති වෙලා නැති වෙලා යනවා මේක නිත්‍යතාවයක් නෑ කියන එක වගේ අදහසක් මට තේරුම් ගන්න.
ඔව් මේ සියල්ල සංකත ධර්ම. ඒකට සියල්ල කියනකොට මතක තියාගන්න ඇස කියන එකත් සංකත ධර්මයක් රූපය කියන එකත් සංකත ධර්මයක් මේ නිසා පහළ වෙන විඥානයක් තියෙනවා නේද ඒකත් සංකත ධර්මයක්. ඔය නිසා පහළ වෙන වේදනාවක් තියෙනවා නේද ඒකත් සංකත ධර්මයක්. සංකතත් කියනකොට තේරුම් ගන්න හේතු ප්‍රත්‍යයන් නිසාම හටගත්තු සංකතයි කියන එක. ඒකට දැන් මේ අස රූපයේ කියන චක්කු විඥානය කියන ඒවාට සංකතයි කියලා විතරක් නෙමෙයි තව ධර්ම කරුණක් කියදෙනවා පටිච්ච සමුප්පන්නයි කියලා. සංකතයි පටිච්ච සමුප්පන්නයි. දැන් අන්නේ ඒ කරුණක් අපි තේරුම් ගන්න ඕන. ඔක්කොට අදහසක් තියෙනවද? මේකේ ආයෙ මතක් කරනවා. දැන් අපි ධර්මයේ ඉගෙන ගන්න අය දන්නවා මේ ලෝකෙට අයිති හැම දෙයක්ම කියනකොට රූප, චිත්ත, චෛතසික කියන දේ සේරම සංකත ධර්ම. නිවන විතරයි අසංකත. ඒකපස්සේ අපට ගත්තා කියන්න බැරි. එහෙම ධර්මතාවයක් තියෙනවා. ඉතින් අපි මේ කතා කරන්නේ නිවන ඇරෙන්න ඉතුරු ටික ගැනනේ. ඒවා හැම එකක්ම සංකතයි. හේතුපත් දෙන්නයි හටගෙන තියෙන්නේ. ඉතින් දැන් මෙතන බලන්න ඕන අපි දක්ෂද මෙතන තියෙන මේ හේතුඵල සම්බන්ධතාවේ මතු කර ගන්න. පටිච්චසමුප්පන්න බව දකින්න කියන එක. ඒකට පටිච්චසමුප්පන්න බව දැක්කොත් විතරයි මාර්ගඵල ලබන්න පුළුවන් වෙන්නේ. ඒක පෙරවන් තරණයි.
තිරුවන් සරණයි. දැල් පහන් දැල්ල ගැන කතා කරන වෙලාවේදී නම් ඒක හොඳින් වැටහෙනවා. එකකට එකක් ප්‍රත්‍ය වෙන බව. තිරුවන් සරණයි.
එතකොට දැන් කොහොම මහත්තයා කියන්නේ අනිත්‍යම විදි ඒක පේන්නේ නැහැ කියන අදහස දෙකකින් කිව්වේ කියලා පොඩ්ඩක් අවධානයට ගන්න බැහැ
නෑ එහෙම නෙවෙයි. ඉතින්දී හොඳට පේනවා කියලා. ඒක අනිත්‍යම වලට වැඩිය ලේසියෙන් පේනවා. ඒක මොකද පහන් ගැල්ලේ නැති වෙනවා පේනවනේ. ඒක නම් tire නැති tire ඇකෙල් නැති වුනහම පහන් ගැල්ලේ නැති වෙනවා පේනවනේ. දැන් අනිත්‍යම වල එහෙම පේන්නේ නැහැනේ. අර කොබලගේ මහත්තයා කිව්වා වගේ අපිට නිත්‍යභාවයක් පේනවනේ අපි දකින දෙයක. දැන් පහන් දැල්ල ගන්නකොට පහන් දැල්ල නැති වෙනවනේ. එළියක් නැති වෙනවා. එතකොට අර නැති ප්‍රතිසම්පන්න බව වැටහෙනවා. හේසින් වැටහෙනවා. මේකයි කියන්නේ. තුලන් සර්නේ.
තැන්පේ මම හිතන හසංග මහත්මයාට පුළුවන් අපිට කරුණ එකතු කරන්න. මොකද මේ පස්සේ දවස්වලත් අපි කතා කරපු මාතෘකාවක් නිසා ඔබතුමාට පුළුවන් අපිත් එක්ක එකතු වෙලා යම් යම් ආකාරයෙන් ඔබ දකින විදිහ කියන්නේ තොර අනිත් හැමෝටම ප්‍රයෝජනවත් වෙනවා සම්මයි. මම හිතන්නේ කමල් තෙන්නකෝන් මහත්මයා කිව්ව කතාව මාතෘකාව පිටාම් වැඩගත් මොකද පහන් දැල්ල නිවෙනවා දකින්නවා නමුත් අපිට අපි ඉදිරියේ තියෙන දේවල් ඒ වගේම අපවට තියෙන ලෝකේ තියෙන දේවල් එහෙම නැති වෙන බවක් අපිට පේන්නේ නැහැ කියලා. මොකද අපව බලනකොට අපව තියෙනවා කියන හේතුව නිසා මම හිතනවා සෞදප්‍රත් කල්‍යාණ මිත්‍රන්ට එකතු වෙන්න පුළුවන් ඒ මේ කරුණු මතු කරගන්න සර්ණාවෙන් එකතු වෙන්න
කියලා. ජයන්ත මහත්තයා දැන් තමන්දී මන් දැකේ නැත්නම් පහන් දැල්ල එනතේ එළිය තියෙන දේවල් වල එහෙම බලන්න ලේසි වගේ ගතියක් තියෙනවා. හැබැයි මෙතන අර ඒව එළියට යන ගතියන්නේ මේ ඉන්වර්ඩ් අපිට මේ තියෙන දේවල් ඒ වෙයි කෙනෙක් ඇති වෙන්නේ පොඩක් එහෙම අන්න එහෙම ගතියක් මන් දැකේ. දැන් උදාහරණයක් වශයෙන් අපි මේ හිතට ඇති වෙන පොඩක් දේවල් වලින් ඒවා නිකන් ඇතුලින් බලන්න ඕන ගතියක් තියෙනවා. මේ ඒව තමයි අර ඒක උපාදේ එහෙම වෙන සම්බන්ධය ඒක ඇති වෙන්නේ කොහොමද තේරෙන්නේ නැනිකුගේ පැත්තකින් කියන්න හේතුඵල ඇති වෙනවවත් බලන්න අමාරු වෙන ඒක අඩු ගන්න. ඒක ඒ වගේ ප්‍රොජෙක්ට් එකක් මම හිතන්නේ ඒ පැත්තත් එක්ක පැහැදිලි කරන්න හදන්න කිව්වල් සරණයි. කොටක් තියෙන ප්‍රශ්නේ ඒක නම් තමයි.
අතරින් ඇති වෙන දේවල් කෙනෙක් ගැන පොඩ්ඩක් තවදුරටත් පැහැදිලි කරන්න දෙන්නුත් මාතා.
දැන් අපි දන්නනේ දැන් පහනක දෙයක් අපි දැන් මේ උදාහරණයක් කරනකොට සුත්‍ර කිනා කරක් පහලක හොදට තියෙන පහලක් තියෙනවා. එතකොට මේ පහලේ තිර තියෙනවා තේ නැති වෙන මේ ඔක්කොම බලන්න පුළුවන්. බලන්න කෙනෙක් ඉඳගෙන මම මෙතන ඉඳගෙන අර පහල දිහා බලන නිසානේ මට තේන්නේ ඕවගේ මට තත්ත්වකින් ඉඳලා මේ මගේ ශරීරයයි මේක තියෙන මේ යම් කිසි සංඥානක ගැටියයි කියත් ඔය විදිහට බලන්න පුළුවන් අර පහන් තැර වගේ. එතකොට මේකේ සිද්ධ වෙන වෙලේ මොකද නැත්නම් මේ මේ කියන මේ ශරීරයේ මේ කැල්ලයි වෙන දේ තේරෙන්නේ නැහැ. ඔක්කොම මෙදී තියෙන හොඳට පේනවා. ඒකයි මම කියන්න ගත්තේ ඒවත් සර්.
හොඳයි බොහොම
දෙරුවක් කරන්නේ පින්වත් මාත්‍යා මෙතෙන්දී මට මෙන්න මෙහෙම අදහසකුත් එනවා. මේ අපිට වේදනාවක් යම් කිසි විදිහකින් ආවා නම් මේ අසත් රූපයක් චක්කු විඥානයක් එකතු වෙලා මේ පස්ස හේතු කොටගෙන මේ පස්සේ තමයි වේදනාව ඇති වෙන්නේ. නමුත් මම මුලාවලා කියනවා නැත්තම් මට කුසලතාවයක් නෑ. මේ දෙකදී හරහා නෙමෙයි මේ වේදනාව මට ඇති වුණේ කියලා. නමුත් ඇත්තටම මම මේ වේදනාව ලබා ගන්න බලන්නේ අර දැක්කදී හරහා මගේ තාප ඉතින්ට ප්‍රඥාව ඇති වෙලා නැහැ. කියන්නේ ඇත්තටම මේ උතුම් කල මේක දැක්කා. මට තාම මේ ප්‍රඥාව ලැබිලා නැහැ. මේ දැක්ක දේ ආරම්භය තමයි මම ලෝභ දේශ මොහ ඇති කරගන්නන්නේ. එතන තමයි මගේ රැවටිල්ල තියෙන්නේ කියන එක වගේ අදහසක් වීමට ආවේ සිතුවන් තමයි.
ඔව් ඒ සම්බන්ධයෙන් දැන් මමයි මාගේ මම වෙන්නේ කියන දේවල් වල අනිත් මේ හේතුඵලයේ දකින්න නැතුව මට මේකේ අත්හරින්න පුළුවන් ඒක මට තවත් සිය විදිහකට කියනවා නම් මම මගේ ඒ වෙන ආකාරය අනුව බලන්න
හොඳයි කොන්දරගේ මහත්මයා අපි ඒ පිළිබඳ පොඩ්ඩක් ටිකක් කරුණාවත් කරගන්න බලමු එහෙනම් ඒකෙන් සරණ
අපේ මේ යෝතිකාල මහත්මයා කියපු කරුණ හරියටම හරි දැන් වේදනාව දැනුනහම අපිට වේදනාව විඳින්න බෑ දෙයකට සම්බන්ධ නොකර දැන් අපි හෙන්ද කල මොනවා හරි දැනගත්තු ගමන් ඒ බාහිර දේ අනුව තමයි අපි සැපක් හරි දුකක් හරි විඳින්නේ සාමාන්‍ය ප්‍රායෝගික මට්ටම උගලු මතක් කරලා බැලුවොත් දැකපු දෙයක් මතක් වෙනකොට ඒක අනුව තමයි මේ සැපක් හරි දුකක් හරි දැනෙනගත සිද්ධිය තියෙන්නේ. ඒ කියන්නේ රූපයකට සම්බන්ධ කරලමයි වේදනාවක් විඳින්නේ. එතකොට දැන් අපි යම් කිසි දෙයක් දෙකක් මහත්මයා පිළිපෙකටත් ගන්න දැන් හිතෙන් මොනවා හරි දෙයක් මතක් වෙනකොට දැන් සමහර අපේ ඇලීම වැඩි දෙයක් ආයෙ ආයෙ මතක් වෙන ගතියක් තියෙනවා. නැත්තම් ගැටීම වැඩි දෙයක් තරහ දෙයක් ආයෙ ආයෙ මතුවෙනවා කෙලවරක් නැහැ. එතකොට දැන් එතනින් දන්නවා හිතෙන් දුක් විඳින හැටි. දැන් ඔතන බලන්න දැන් අපි එක පැත්තකින් බැලුවොත් මේ හිතක් ඇති වෙලා නැති වෙනවා තමයි. ඒ වුණාට අපිට අර බාහිරේ අතරමුණම සිහිවීම මත නේද මේක දිගින් දිගට යෑමක් තියෙන්නේ. ඒතර මේවා අර මම දැන් මෙතන මේ මතු කරන්න කැමති අර ඇති වෙලා නැති වෙන කතාවකුත් කියපු හින්දා ඒක දැක්කනම් හරි නේද කියලා. දැන් ඔය හිත පිටින් ඇති වෙලා නැති වෙනවනේ කොහොමත් අපි බැලුවත් නේද? ඒ වුණාට ඇයි අපිට මේ දුක කියන එක දිගට පවතින්නේ? හිත ඇති වෙලා නැති වෙන නිසාද නැත්නම් අර ඒකට සම්බන්ධ කරපු රූපය තියෙනවා කියන මට්ටමකින් ආය ආය සිහි කරලා දෙන නිසාද කියන මේ පැත්තත් හිතන්න. ඒකම මම තව ධර්ම කරුණක් මතක් කරනවා. දැන් මෙච්චර රසියන්න බැරි වුණ එකක් තව අර ඒ හරි රූප හරි චක්කු විඤ්ඤාණ හරි සත්‍යය හරි ඒතනවා හරි ඒවයි තව ධර්මතාවයක් තියෙන අර පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයකුත් අහුත්වා සම්භූතං සුත්වාන භවිස්සති කියලා පෙර නොතිබීම හට ගන්නවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන ධර්මතාවෙත් ඔය ලෝකෙට ඇවිත් හැම එකටම පොදුයි. يعني අපි ඇහැ ගත්තත් රූපේ ගත්තත් ඔය ධර්මතාවයකත් යටත් ගන්න එතනින් අදහස් වෙන්නේ මොකද්ද කියන එකත් මේ මේකටම ටිකක් සම්බන්ධයි කියලා මට හිතෙනවා. මේක ඒ වගේ නැතව අදහස් තියනවද මොනවා හරි?
ඉන්නත් මාත්‍යා දැන් මෙතනදී ඇත්තටම මේ මමයි මමයේ මගේ ආත්මයේ කියන ඒදී අපිට මේ පිළිබඳ අපි තාම හරියටම මේ හරි අවබෝධයක් ලැබෙන්නේ නැහැ මම කවුද කියලා. මේ මම කවුද කියන එක හරියටම මෙතනදී අවබෝධය අපිට ලැබුණා නම් මම යනුක්ක මේ කවුද මේ සංකාරයට කිසිම මමක් නැහැ කියන මේ අවබෝධයට ඇවිල්ලා නැහැ අපි. එහෙම ආවනම් අපි මං හිතනවා මේ ප්‍රශ්නේ හිත වඩා ඉතාමත් සාර්ථකව මේ ප්‍රශ්නේ මුලදින පෙරුවන් කරා.
ඔව් මෙතන දැන් අපේ පුරුදු කරන ක්‍රමයක් තියෙනවා. දැන් අප රූපයේ චක්කු විඥානයේ ඒව ගැන කතා කරන හින්දා දැන් අපිට අහන්න ලැබෙනවා ඇස මම නෙමෙයි ඇස මගේ නෙමෙයි ඇස මගේ ආත්මේ නෙමෙයි රූපේ මම නෙමෙයි රූපේ මගේ නෙමෙයි මගේ ආත්මේ නෙමෙයි ඔය විදිහට ඕක නිතර නිතර කී කියා ඉන්න ගතියක්. මෙහෙම කී කියා හිටියට මේ එතන තමයි මම මේ ප්‍රශ්න කරන්නේ. දැන් මේ කියන කරුණු අවබෝධ වෙයිද? පටිච්ච සමුප්පන්න බව අවබෝධ වෙයිද? හේතුන්ගෙන් හටගත්ත දෙයක් හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන ධර්මතාවය අවබෝධ වෙයිද? නැත්නම් මේ ධම්ම හේතු ප්‍රබවත් ඒ සං හේතුන් කතාව ප්‍රවාහ මේ මොනවායි ධර්මතාවයක් තියෙනවා නම් ඔබ හේතුන්ගෙන් හටගෙන තියෙන ඒ හේතුන් සබාගතයන් වහන්සේ පෙන්නලා දෙනවා කියන ධර්මතාවය අවබෝධ වෙයිද? පටිච්ච සමුප්පන්න බව අවබෝධ වෙයිද? කියන කරුණ තමයි මම මේ තව පැත්තකින් මේ මතක කරන්න උත්සාහ කරන්නේ. පෙරුවන් තරමයි අදහස් තියෙනවා ඉදිරිපත් කරන්න.
හලෝ.
ඔව් කතා කරන්න නැහැ.
ඒ කියන්නේ ඒ දැනුම දැන ගැනීම සඳහා තමයි අපි පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ භාවනා කරන්න ඕනේ. විතර මේ ගැන පුරුදු පුහුණු කරන්න ඕනේ. විතරම සිත ගැන යොමු කරන්නේ. ඒක තමයි ඉගෙන අපිට අවබෝධය ටික ටික ලැබෙන්නේ. හරි. බොහොම ස්තුතියි.
ඔව් ඒක තව ටිකක් අපි පැහැදිලි කරමුද උපාධි මාස්ටර් මොකොහොමද මොකක්ද ඒ පුරුදු කළ යුත්තේ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න මොකක්ද පුරුදු කළ යුත්තේ කියන්නේ
ඒක තමයි ඒ කියන්නේ මම කවුද මම හැදුනේ කොහොමද හේතුව අපි නැවත නැවතත් මම කියන්නේ මොකද්ද නැවත නැවතත් ඒක ඇක්ටිව් නැතිවීම ඒ කියන්නේ බැලිය යුතුයි බලන්න ඕනේ ඒක ඒ කියන්නේ අපි කියමු අපි ගෙදර පියාදරක් තියනවා කියලා අපි දවසරක හරි ගම පද දොරමි පසුලදි කියලා එකක් ජවුවට වැඩක් නැහැ ඒක හොඳට ප්‍රුවන් වෙන්න පුරුදු පුහුණු වෙන්න අඩුම ගානේ පය භාගයක්වත් ක්ලික් කරන්න ඕනේ ඒ වගේ මනසත් අරක විඥාණය අපි කුණු රොඩු වලින් බැඳලා තියෙන්නේ ඒ කුණු රොඩු වලින් එහෙට එන්න එහෙ දකින්න පිරිසු කරගන්න නිතර නිතර සමත භාවනාවෙන් විදර්ශන භාවනාවට විදර්ශන භාවනාව සමත භාවනාවට පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒ කියන්නේ විතරම භාවනා කරන්න. ඒ භාවනා කිරීමෙන් තමයි අපිට අවබෝධ ටික ටික ලඟු වෙන්නේ. අර මහත්මයා කිව්වා වගේ අර සලීෂණයක් දැකලා ඊට දුකක් ආවා කිව්වේ තුන්වෙනි පාර මොකද එයා ඒ සලීෂණය ගැන නිමිත්තක් ලෙසට නිමිත්තක් විදිහට අල්ලගත්තා. අන්න ලල්ලා ගැනීම විස්සතන ලෝභයක් ඇති වෙනවා. ඒ ලෝභය
සමාන නැතුමකේ දුකක් ආවේ නැහැ කියලා
මතකයි. ආ කොහොමයි සමාවෙන්න මම කිව්වේ මේ ඒ වගේ පුදුළු ඒ වගේ දකින්න අර එකම දේ තමයි කොච්චර අපිට කිව්වත් අර ජීවව කියනවා වගේ අපි වචනේ කිව්ව මිසක් ඒක අපේ ජීවිත තුලින්ම දැක ගන්න. ඉතින් අපි ඒක නිතර නිතරම පුදු පුහුණු කොහුණු කරන්න ඕනේ අන්තරයෙන් අපේ සිතීම නිතර නිතරම පුදු පුහුණු කොහුණු කළ යුතුයි. ඒකෝර තමයි අපිට ඒ දැනීම ටික ටික එන්නේ. ඒකයි බොහොම සුඛයි.
බොහොම වෙන්නේ. හොඳයි තවත් අදහස් තියෙනවද?
එරුවන් සරණයි. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් අර ඒ ටෙලිවිෂන් ස්ක්‍රීන් එක ගැන කතා කරද්දී ඒ මහත්තර දුකක් ඇති වුනේ නැහැ සැපක් ඇති වුනේ නැහැ ඒකට මේ ඔයගලගේ මහත්මයා කිව්වා ඒක අදුක්කම කියලා සුඛ වේදනාවක් කියලා එතෙන්දි මට දැනගන්න ඕනේ එතෙන්දි අකුසල් හරි කුසල් හරි ඇති වෙනවද කියලා වර්ණකල එකද මට පොඩි ප්‍රශ්නෙන් තියෙනවා
ඔව් මේ එක හොඳ ප්‍රශ්නයක් ඉතින් අපි මේකට මම හිතන්නේ දීර්ඝ උත්තරයක් දීලා තියෙන අපේ පැය දෙකක විතර සාකච්ඡාවක් කරන සාකච්ඡාව අහලා බලන්න වේදනාව ගැන අපි කතා කළා චූල වේදල්ල සූත්‍රයේ ඇසුරෙන් එතන වේදනාවට කියද්දි මේකේ කරුණ තියෙන්නේ අදුක්කම සුඛ මේකේ තියෙනවා අනුසය
සමානෙන් නෑ සමාන උපාධි මාත්‍රා උපාධි මාත්‍රා මයික්‍රෝ ඔෆ් කරගන්න හොඳට
අපි සැප වේදනාවේ අනුස්සය රාගානුස්සය. ඒ කියන්නේ අපි ඇලෙන ගතිය තියෙන සැප වේදනාවේ දුක් වේදනාවේ අනුස්සය සත්‍තිගානුස්සය. ගැටෙන ගතිය. මේකේ යටින් හැංගිලා තියෙනවා. ඒ වගේ මේ අපි ওই දෙකටම නැතෙන ගතියේ තිබුණා කොතන යෙදෙනවා අවිද්‍යානුස්සය කියලා. ඒ කියන්නේ අපේ මෝහය පුළා වෙන ගතිය යෙදෙනවා. ඒකට අන්නේ මේ මෝහය මත එතන අකුසලයක් සිද්ධ වෙනවා. ඒකට ඒකෙන් නිදෙන හැටි වෙනම පෙන්නලා දෙනවා. ඒකේ ඔය චුල්ල වේදල්ල සූත්‍රයේදී ඒක දිගට යනවා. මේ පටිභාගේ මොනවාද කියලා අහහා දැන් අවිද්‍යාවේ පටිභාගේ මොනවාද හුවහම විද්‍යාවේ පටිභාගේ විමුක්තිය, විමුක්තියේ පටිභාගේ නිවන. මේ විදිහට නිවන කරා යන මාර්ගයක් පෙන්නනවා. ඉතින් ඒක අපි වෙනම සාකච්ඡා කරලා තියෙනවා. ඒ සාකච්ඡාව අහලා බලන්න මේ ප්‍රශ්නෙට ඒකට පිළිතුර ලැබෙයි. අපි මෙතන මේකට අදාළව මේ සාකච්ඡාව ගෙනියන්න බලමු. දැන් අර මහත්මයා කිව්වා වගේ අර නැවත නැවත මෙනෙහි කරන්න අවශ්‍යයි. මොකද භාවිතා බහුලී කතා කියන එක තමයි තියෙන්නේ ධර්මයේ නිතරම. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද මෙනෙහි කරන්නේ? මොකද්ද භාවිතා කරන්නේ? මොකද්ද මේ භාවනා කරන්නේ කියන එක අවබෝධ කරගන්න. ඊළඟට කුමක් සඳහාද මේ දේ කරන්නේ? මොන වගේ අවබෝධයක් ලැබීම සඳහාද කියන එක ගැන දැනුමක් තිබුණොත් ඒක වැදගත් කියලා මම හිතනවා. ධර්මයේ ප්‍රතිඵලයක් ලබන්නේ ඒ සඳහා තමයි අපි මේ සාකච්ඡාව යොමු කරන්නේ. කියන්නේ දැන් සෝවාන් වෙන්න නම් මොන විදිහටද මෙනෙහි කරන්න ඕන, මොන විදිහටද භාවනා කරන්න ඕන? එතෙන්දී නිකම්ම මේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියා හිතියට ওই ධර්මතාවයේ අවබෝධ වෙයිද කියන ප්‍රශ්නේ තමයි මම මේ ඉදිරිපත් කළේ. තම තමන්ට හිතලා බලන්න, දහමට ගලපලා බලන්න. එතකොට මෙතන දැන් හේතුඵල සම්බන්ධයක් අපිට දැනගන්න ඕන. මොකද සංකතයි කියන ධර්මතාවයක් තියෙනවා. ඕනම දෙයක් හේතු ප්‍රත්‍යයන් නිසා හටගත්තා කියන එක නිව නැරෙන්න. ඒ වගේම සංකතයි විතරක් නෙවෙයි, දැන් ඇහැ කියන එක සංකතයි, පටිච්ච සමුප්පන්නයි කියලා ධර්මතාවයක් තියෙනවා. ඒක මොකද්ද මේ පටිච්ච සමුප්පන්නයි කියන්නේ? හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ඇරෙන්න ඊට වඩා ලක්ෂණ ටිකක් මෙතන තියෙනවද? ඒකෙදි මම හිතන්නේ මම අර ඉස්සර සාකච්ඡාවක් ගත්තා අර හාල් වලින් බත් ඇති වෙන උපමාව. දැන් හාල් නිසා බත් ඇති වෙන හින්දා අපිට එතන අනිවාර්යෙන් හේතුඵල සම්බන්ධයක් දකින්න පුළුවන්. හැබැයි එතන පටිච්ච සමුප්පාදය කියන සම්බන්ධතාවයක් තියෙනවද? ඒ කියන්නේ ඉනස්මින් සති ඉදං හෝති කියන ධර්මතාවය තියෙනවද? හේතු තියෙනකොට ඵලයක් තියෙනවද? තව විදිහට කියනවා හාල් තියෙනකොට බතුත් තියෙනවද? නැත්නම් බත් තියෙනකොට හාලුත් තියෙනවද? ඔය දෙකම තිබුණත් අපිට එකකින් ප්‍රයෝජන ගන්නත් බැරි වෙනවා. එතකොට ඉතල හේතුඵල සම්බන්ධය තිබුණාට පෙයි පටිච්ච සමුප්පන්න සම්බන්ධය නැහැ කියලා. හැබැයි මේගත් උපමා දෙකේම තෙලුයි තිරයි දැල්ලයි නිසා ආලෝකය කියනකොට අපිට ආලෝකය ගැන කතා කරන්න පුළුවන් ද හේතුන්ගෙන් තොරව? දැල්ලකින් තොරව ආලෝකය ගැන කතා කරන්න පුළුවන් ද? නැහැ. තෙලුයි තිරයි තොරව දැල්ල ගැන කතා කරන්න පුළුවන් ද? නැහැ. ඒවා එකට යෙදෙන ධර්මතාවයක් තියෙනවා. ඒ කියන්නේ හේතුවයි ඵලයයි එක මොහොතේ යෙදීමක් තියෙනවා. මේ පටිච්ච සමුප්පන්න කියනකොට ඒකයි අර ඉන්නස්සී සති ඉදං හෝති කියන ධර්මතාවය. හේතු තියෙනවා නම් ඵලය තියෙනවා. අපිට ඵලය ගැන කතා කරන්න බෑ හේතු නොයෙදෙන මොහොතක. ඔන්න ඔහොම ධර්මතාවයක් තියෙනවා. දැන් අපිට බත් ගැන කතා කරන්න පුළුවන් හාල් නැති වෙලාවක. බත් ගානේ බත් විතරයි තියෙන්නේ. හාල් ගැන කතා කරන්න පුළුවන් බත් නැතුව. කඩේක ගිය හාල් විතරක් තියෙනවා බත් නැතුව. ඒතකොට එතන අර පටිච්ච සමුප්පන්න සම්බන්ධතාවය නෑ. හේතුඵල සම්බන්ධතාවය තියෙනවා. ඒකට මේ හේතුඵල සම්බන්ධතාවෙන් එහාට ගිය පටිච්ච සමුප්පන්න ධර්මතාවිකුත් මේවයි පෙන්නුම් කරනවා. ඒක තේරුම් ගන්න තව විදිහකට මම අය තෙලුයි තිරෙයි දැල්ලයි කියන එක නැත්නම් ආලෝකය කියන එක බලන්න. දැන් ආලෝකය තියෙන මොහොතේම නේද දැල්ල තියෙන්නේ? දැල්ල තියෙන්න පුළුවන්ද තෙල් ටිකක් පිච්චෙන්නේ නැතුව? දැල්ලේ ටිකක් මේ තිරේ ටිකක් පිච්චෙන්නේ නැතුව. තෙල් දැවීම නිසාමයි දැල්ල. තිරය දැවීම නිසාමයි දැල්ල. දැන් එතන තේයි මේ හේතුවයි ඵලයයි එක මොහොතේ සිද්ධියක් කියන එක. ඒකට ඉනස්සෙන් සති ඉදං හෝති කියන ධර්මතාවයක් මෙතන තියෙනවා. ඒකට මේ ඇහැයි රූපේ චක්කු විඥානයයි නිසා දැකීම, දැකීම නිසා වේදනාව කියන අන්නේ වේදනාව කියන ඵලය ගත්තොත් අපිට ඇහැයි රූපේ චක්කු විඥානේ යෙදෙන්නේ නැතුව වේදනාව විතරක් වෙන් කරන්න බෑ. අන්න එහෙම ධර්මතාවයක් මෙතන තියෙනවා. ඒකට අර ගහේ හෙවණැල්ල ගත්තත් ওই ධර්මතාවයමයි. හෙවණැල්ල ගැන කතා කරන්න බෑ. ඇයි? හේතු න ගහ නැතුව. මෙතන ගහ විතරයි කතා කරන්නේ. අපිට ඕන නම් තව පැහැදිලි කරගන්න වෙන පැත්තකින් උපමා ගත්තොත් හෙවණැල්ලක් ඇති වෙන්න නම් ගහක් තියෙන්න ඕන, ආලෝකයක් වැටෙන්න ඕන, ඒක වැටෙන්න මොකක් හරි පිටිරයක් හරි පොළවක් හරි තියෙන්න ඕන. ඒකට ගහයි ආලෝකේ පොළවයි හේතු නිසාමයි හෙවණැල්ල. ඒක හෙවණැල්ල ගැන කතා කරනවා නම් අර හේතුන්ගෙන් තොරව හේවණල්ලක් ගැන කතා කරන්න බෑ. මොකද හේවණල්ලක් ඇති වෙන්න බෑ අර හේතු එකක් හරි අඩු වුණා. අන්න එහෙම හේතුඵල අතර සම්බන්ධතාවයකුත් මෙතන පෙන්නුම් කරනවා. ඒ කරුණ පැහැදිලිද නැත්නම් ගැටලු තියනවද? පෙරවන් තරමයි.
මේක පැහැදිලි වගේ නේද? පොග්ගගේ මහත්මයා අපි කාල වේලාවත් බලලා අපි ඉදිරියට යමු කියලා යෝජනා කරන්න.
හොඳයි. මෙතන මම තවදුරටත් අර ඉස්සෙල්ලා ඇහුවා මම ප්‍රශ්නයක් මේ අහුත්වා සම්භූතං හුත්වාන භවිස්සති. පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන ධර්මතාවකුත් තියෙනවා මෙතන දැන්. අපිට ඕක කතා කරන්න ලීසිත් දැන් ඇහැයි රූපෙටයි වඩා අපි කණයි ශබ්දයයි ගැන ගත්තොත් දැන් ශබ්දයේ කියන එක හැමෝටම පැහැදිලි යටි එක කලින් තිබුණ දෙයක් නෙමෙයි මේ අලුතෙන්ම මේ ඇහෙන මොහොතේම හටගත්තු දෙයක් මේ මොහොතේ විතරයි ඊට පොඩ්ඩකට කලිනුත් නෙමෙයි ඇහුවට පස්සේ ශබ්දේ ඉතුරු වෙන්නේ නැහැ කියන ධර්මතාවය දැන් අපි මොකක් හරි සත්‍යවල ශබ්දයක් ඇහෙනකොට ඒ හේතු යෙදෙන මොහොතේ විතරයි ශබ්දය ගැන කතා කරන්න පුළුවන් ඊට පෙර එහෙම සිද්ධියක් ගැන කතා කරන්නත් බෑ ඊට මොහොතකට පස්සේ එහෙම සිද්ධියක් ගැන කතා කරන්නත් බෑ කියන ධර්මතාවයක් පැහැදිලි වෙයි. එතකොට ඒ කරුණොත් මෙතන හැ රූපේ චක්කු විඥාණය මේ නිසා තියෙන දැකීමේ සිද්ධිය ඒ නිසා තියෙන වේදනාව කියන ටිකේ තියෙනවා. එතකොට තෙලුයි තිරයයි පහන් දැල්ලයි කියනකොට තේරුම් ගන්න තෙලුයි තිරයි ඒ මොහොතේ දැවීම නිසාමයි ඒ මොහොතේ දැල්ල කියන ඒ හේතුඵල සම්බන්ධය. ඒ දැල්ල නිසාමයි ඒ මොහොතේ ආලෝකය. ඒ ආලෝකය දැල්ලට අදාළයි. ඒ කියන්නේ ඊට කලින් දැල්ල කිනුත් නෙමෙයි මේ ආලෝකය ඊට පසුව දැල්ල කිනුත් නෙමෙයි මේ මොහොතේ දැල්ල. ඒක මේ මොහොතේ දැල්ල තේරුම් ගත්තොත් ඒ මොහොතේ පිච්චුන තෙල් ටික නිසාමයි මේ දැල්ල. මේ මොහොතේ පිච්චුන තිරය නිසාමයි මේ ක්ෂණයේ දැල්ල. කියන සම්බන්ධතාවයක් තියෙනවා. දැන් ඔයගොල්ලෝ ඔය පහනේ අපි එක ක්ෂණයක දැල්ල කියන එක තේරුම් ගන්න ඕන දැන් ඵලයක්. ඒකේ හේතු තමයි තෙලුයි තිරයි දැවෙන ස්වභාවය නේද? එතකොට දැන් මේ මොහොතේ දැල්ල ඇති වෙලා තියෙන්නේ තෙලුයි තිරයි නිසාමයි. තෙලුයි තිරයි දැවීම නිසාමයි දැල්ල හටගත්තේ. එතකොට අන්න හේතු විපලයි එතන දැන්වීමක් පේනව නේද? දෙල්ල විතරයි හේතු දැල්ල ඵලය. අපි මේ ක්ෂණයේ දැල්ල ගත්තොත් එක පැත්තකින් අපිට පේනවා දෙල්ල විතරේ නිසාමයි දැල්ල කියලා. දැන් මෙන්න මේක පොඩ්ඩක් නොනින් හිතන්න. මේ දැල්ලට අදාළ තෙල් ටික දැන් දකින්න පුළුවන්ද? මේ දැල්ලට අදාළ තිරය දැන් දකින්න පුළුවන්ද? අපි තෙල් ටිකක් පෙන්නුවොත් එහෙම ඒ තෙල් ටික තාම දැවිලා නැහැ. ඒ කියන්නේ එහෙනම් ඒ තෙල් හින්දාහට ගත්ත දැල්ල නෙවෙයි. ඒ වගේම තිරේ ටිකක් පෙන්නුවොත් ඒ තිරේ තාම දැවිලා නැහැ. ඒ නිසාහට ගත්ත දැල්ලක් නෙවෙයි. මේ දැල්ලට අදාළ ටික දැවිලා ඉවරයි. අපි ඵලය දිහා බලනකොටම ඒකට අදාළ හේතුන් ටික වැය වෙලා ක්ෂය වෙලා ඉවරයි කියන ධර්මතාවයකුත් මෙතන තියෙනවා. එකෙනෙ අපිට ඵලයක් පේනවා. ඵලයට අදාළ හේතු බලන්න හදනකොට හේතු නැහැ. ඒ කියන්නේ හේතු භංග වෙලා. හේතු විනාශ වෙලා, නිරුද්ධ වෙලා. දැන් හේතුන් පත්‍යිත සම්භූතං හේතු භංගා නිරුද්ධති කියලා ධර්මතාවය කිව්වොත් වෙනවා. හේතුන්ගෙන් යම් දෙයක් හටගත්තද හේතු භංග වෙනකොට ඒක නිරුද්ධයි. එහෙනම් මේ දැල්ල කියන එක මේ මොහොතේ ඒකට අදාළ හේතු නිරුද්ධ නම් ඵලය කියන එක පවතින්න පුළුවන්ද? හේතු බංගා නිරුද්ධති. එහෙනම් ඵලය අපි පවතින පවත්වන්න හැදුවට එහෙම පවත්වන්න බෑ මොහතකට වචනයකට. අපි දැල්ල ගැන කතා කරන්න නම් මේ දැල්ල මොහතකට නවත්තන්න වෙනවා. හැබැයි මෙතන තියෙන්නේ අර අපි ගලා යෑමක් කියලා කිව්වොත් ඒ කියන්නේ තෙල් පිච්චෙන මොහොතේ ඒකට අදාළ දැල්ල. ඒ ටික එහෙමම ඉවරයි. ආයි තව දැල්ලක් ගැන කතා කරනවා නම් තවත් ටිකක් පිච්චිලා තියෙනවා. එතකොට අපි දැල්ලක් ගැන කතා කරන්න නම් අපිට අනිවාර්යෙන් මේක මොහොතකට හරි නවත්තන්න වෙනවා. ඒ කියන්නේ අපි හිතමු දැන් ෆොටෝ එකක් තරම් පැත්තකින් තිබ්බා වගේ කතාවකට යන්න වෙනවා. ඒක ගැන දැල්ලගෙන කතා කරගන්න. ඒ නැවැත්වීම තමයි ඇත්තටම නිත්‍ය කිරීම නැත්නම් නිත්‍ය සංඥාව කියන එක. ඒක අපි ලෝකයා පුරුදු වෙලා ඉන්නේ ඕවා නිත්‍ය කර කර ඒව බාර ගන්න, ඒව කතා කරන්න. නිත්‍ය කියන්නේ මේ මහා වේලාවක් තියෙන එක නෙමෙයි, අපිට කතා කරන වේලාවට හරි මේක මේ ධර්මතාවයෙන් වෙන් වෙලා තමයි කතා කරන්නේ. අද දැල්ල වෙන් කරපු ගමන් හේතුඵල සම්බන්ධතාවයක් නෙවෙයි. හේතුන්ගෙන් තොරව අපි ඵලය වෙන් කරගෙන. එතකොට අපිට ඔකේ පටිච්ච සමුප්පන්න බවක් පේන්නේ, සංකත ස්වභාවයක් තියෙන්නේ. එතකොට මේ උපමාවෙන් හොඳටම පෙන්නනවා මේ තෙලුත් අනිත්‍යයි, තිරෙත් අනිත්‍යයි. මිනිසා හට ගන්න දැල්ල නිත්‍ය වෙන්න පුළුවන්ද? එහෙමනම් ඒව ඔක්කොම අනිත්‍ය නම් වෙනස් වෙනවා නම් ඒ නිසා පවතින ආලෝකය නිත්‍ය වෙන්න පුළුවන්ද? ඒකට බලන්න ඇහත් අනිත්‍ය නම් රූපෙත් අනිත්‍ය නම් විඥානෙත් අනිත්‍ය නම් ඕ නිසා හටගන්න වේදනාවක් මොහතකටවත් නිත්‍ය කරන්න පුළුවන්ද? ක්ෂණයකටවත් නිත්‍ය කරන්න පුළුවන්ද? නැත්නම් පවත්වන්න පුළුවන්ද කියන වගේ ධර්මතාවයක් මෙතන තියෙනවා. ඔන්න ඔය කරුණු එක්ක දැන් මම මෙතන පෙන්වන්න හැදුව කරුණු තමයි එක තමයි අනිවාර්යෙන් හේතුඵල සම්බන්ධය. මොකද හේතුන් තියෙනවා නම් ඵලය තියෙනවා. එළොයි තිරෙයි නිසා අපිට දැල්ල නැහැ කියන්න බෑ. මොකද තෙළුයි තිරෙයි දැවීම කියන්නේ දැල්ලක් හටගන්නවා. ඒකට දැල්ලක් නැහැ කියන්න බෑ. දෙවෙනි එක තමයි දැල්ල දිහා බලනකොට ඒකට අදාළ හේතුන තෙල් ටික දකින්න පුළුවන්ද, තිරේ දකින්න පුළුවන්ද? බෑ. මොකද ඒවා දැවිලා ඉවරයි. ඒ දැල්ලට අදාළ ටික. ඉතුරු වුණා නම් ඒවා අනාගතේ එන දැල්ලකට අදාළ ඒවා මිසක් මේ දැල්ලට අදාළ ඒවා නෙමෙයි. එහෙනම් හේතු බන්ධ වෙලා. හේතු බන්ධ නම් ඒකට අදාළ ඵලය තියෙන්න පුළුවන්ද? බෑ. ඵලය නිරුද්ධයි. එහෙනම් අපි මේ නිරුද්ධ වුණ දෙයක් ගැන කතා කරන්න හදන්නේ. එතනින් තේරුම් ගන්න හේතු නිරුද්ධ වීම එක ඵලය නිරුද්ධ වීමකුත් මෙතන තියෙනවා. පහන් දැල්ලේ උපමාවේ ඒක හොඳට දකින්න පුළුවන්. එහෙනම් මේ ඵලයක් තියෙනවා කියලා කියන්න පුළුවන්ද? කවුරු හරි තියෙනවා කියලා කියනවනම් ඒක දෘෂ්ටියක් විතරයි. එතකොට පේනවා මේක ඇස කියලා කියන්න විදිහකුත් නැහැ. නැහැයි කියන්න බැහැ. මොකද හේතුන් නිසා හටගන්න නිසා. එතකොට ඇස කියන ධර්මතාවයත් නැත කියන ධර්මතාවයවත් නෙවෙයි. එතකොට කච්චාන ගොත්ත සූත්‍රය මතක ඇති තථාගතයෝ ඇස කියන දෘෂ්ටියටවත් නැත කියන දෘෂ්ටියටවත් වැටෙන්නේ නැතුව පටිච්ච සමුප්පාදයක් දේශනා කරනවා කියන එක. එතකොට පටිච්ච සමුප්පාදය දැක්කනම් තේරුම් ගන්න තමන් ඇස කියලා හරි නැත කියලා හරි කියන පත්තකට යන්න බැහැයි කියලා. ඔන්න ඔය වගේ ධර්ම කරුණු ටිකක් මෙතන නැගවිලා තියෙනවා. මම මේ එකක් වෙලාව මැදින් ඉඳලා ඉක්මනට ඉක්මනට කියාගෙන ගියේ. හැබැයි මේ ටික හොඳට හිතන්න බලන්න මෙතන ලොකු ධර්මතාවයක් තියෙනවා දකින්න පටිච්ච සමුප්පාදය කියන එක. ඒ ධර්මතාවේ ගැළපෙන්න ඕන අර යංකින්ති සමුදය ධම්මං මොනවෙන් හරි හටගත්තන ධර්මතාවයක් සබ්බන්තන් නිරෝධ ධම්මං කියන එක. එතන නිරෝධ කියන එකෙත් මම මතක් කරනවා තව ගැඹුරු ධර්මතාවයක් තියෙනවා. මේ හටගත්තු දේ නැති වුණා කියන එක හේතු නැත්නම් උපදින්නේ නැහැ කියන කරුණද කියන එක. අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ මේ හටගත්තු දේ තමයි නැති වෙලා ගියේ කියලා. හැබැයි ඊට වඩා ගැඹුරු ධර්මතාවයක් තියෙනවා. මේ නිරෝධය කියන එක තියෙන දෙයක් නැති වුණා කියන කතාව නෙමෙයි. සමුදයේ යෙදෙන්නේ නැති නිසා හටගන්නේ නූපදින ගතිය. අන්න එහෙම ධර්මතාවයකට තියෙන එකට අර කියපු හරියට හැම එකේම යෙදෙන්නේ නිරෝධ කියන වචනේ. ඒකයි මම අර ඒ වචනේ යෙදෙන තැන්වලදී පොඩ්ඩක් මේක මතක තියාගන්න කිව්වේ. ඒක විස්තර කරන්න බැරි වුණාට ඔයගොල්ලන්ට හිතලා බලන්න පුළුවන්. දැන් ඔය ධර්ම කරුණු ටික මම මේ හිතලා බලන්න කියලා යොමු කරන්නයි අදහස් කළේ. මේවා ගැන මොනවා හරි අහන්න තියනවා නම් අහන්න අවස්ථාවක් දෙමු. පෙරුවන් තරණ
පින්වත් මහත්මයා, දැන් මේ අවසාන වශයෙන් ගත්තා නම් මේ අපි කොහොමද ගත්තා නම් මේ දකින දේ ඵලයයි, ඵලය ආවි හේතු නිසායි, මේ දකින ඡනේදී මේ දකින මොහොතේදී හේතු ටික නිරෝධ නම් ඇත්තටම ඉතින් ඵලයක් නිරෝධයි. මේක තමයි අපි අවබෝධ කරගන්න ඕනේ.
මේ තමයි අනිත්‍යයි. මෙන්න මේකද ඔබතුමා මේ සරලව කිතාම කෙටියෙන් අපිට තේරුම් කර දෙන්න උත්සාහ කරේ කියන එකයි මගේ ප්‍රශ්නේ.
ඔව් ඒ ධර්මතාවයම තමයි. ඒක හැබැයි අර Tamanta ප්‍රත්‍යක්ෂ වෙන පැත්තකින් බලන්න අපිට මේ උපමාව උදව් කරගන්න වෙනවා. පෙරවන් තරන්නේ.
බොහොම පිං පෙරවන් තරන්නේ.
ඔව් මම හිතන්නේ ජෝයි පර්මන් මම ප්‍රශ්නේ හරි වැදගත් වෙනවා. ඒ කියන්නේ එතන අසත්‍ය වගේ මිනිස් සියුම් ආයතන වලටත් ඒ විදිහට හිතන්න අවස්ථාව මම හිතන්නේ අපිට අද සාකච්ඡාව තුළින් මතු වුණා කියලා හිතනවා. හොඳයි තවත් කාට හරි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවා ඉදිරිපත් කරන්න. හොඳයි එහෙනම් අපි කාල වේලාව සැලකලා බලලා අපේ සාකච්ඡාව නිමා කරමු. මම තමත් පුතේට සහාය පල කරන පොග්ගගේ මහත්මයාට අපි වෙනින් මේ වගේ කාර්යයක් වැය කරලා ඉතාමත් වටිනා සූත්‍ර දේශනාවක ඉතාමත් වටිනා විදිහේ උදාහරණ කීපයක්ම අපිට ගෙනල්ලා දීලා මේ මතු කරපු ධර්මතාවයන් අපිට ඉතාමත් වැදගත් වෙනවා. මොකද පවතින ලෝකයක ජීවත් වෙනවා කියලා හැඟීමක් තියෙනවා නම් ඒක දුරු කරගන්න මේ ලෝකයේ ඒ වෙලාවෙම හදා ගන්න. එහෙමත් නැත්නම් මේ ආයතන වලින් මේ මොහොතේ මේ ආයතන වැයවීම තුළින් තමයි මේ දේවල් අහන අදහිනවා දැනනවා කියන එක ලැබෙන්නේ කියන එක තමයි මම හිතන්නේ අපිට ගන්න පුළුවන් වෙන්නේ කියලා හිතනවා මේ අද අහපු කරුණු අනුව. ඉතින් ඔබතුමාට ඉතාමත් කෘතඥතාවය පළ කරනවා අපිට මේ වගේ වැදගත් ධර්ම සාකච්ඡාවකට අවස්ථාවක් ලබා දීම ගැන. ඉතින් ඔබතුමාගේ බොහොම කාර්යබහුල ජීවිතයෙන් අපිට යම් යම් අවස්ථාවලදී ඉදිරියේදී සම්බන්ධ වන්න පුළුවන් නම් අපිට කරුණාකර දැනුම් දෙන්න ඒක ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා කල්යාණ මිත්‍රයින්ට. එහෙමනම් මම තවනට සිසුක වෙනුනුත් ඒ වගේම මෙතන සිටින සීලෝම කල්යාණ මිත්‍රයන්ට වෙනුනුත් ඔබතුමාට කෘතඥතාවයෙන් පළ කර සිටිනවා. අවසාන වශයෙන් ඔබතුමාත් මේ ඔබෙන් අද දවසේ සාකච්ඡාව සීමා කරන්නේ ඔය වගේම සිසු මහත්මයාවත් මම ඉතාමත්ම කෘතඥතාවය පළ කරනවා අද සියල්ලම එකතු කරලා මේ වගේ අවස්ථාවක් හැමෝටම ලබා දීම ගැන. හොඳයි කොග්ගල් මහත්මයා ඔබතුමාට ඔබෙන් ඊට පස්සේ අපි සාකච්ඡාව නිමා කරමු. ඒකවත් නැහැ.
හොඳයි පෙරවන් සරණයි. මම මෙතෙන්දී මතු කරන්න හදපු ධර්ම කරුණු ටික තමයි මේ ලෝකේ හැම දෙයක්ම සංකතයි පටිච්ච සමුප්පන්නයි. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න ඵල. ඒකට අපි යම් දෙයක් ගැන දැනගත්තම ඒ දැනගත්තාන්නේ මේ ආයතන හයින් එකක් නිසාමයි. ඒ කියන්නේ අපි මෙතෙන්දී ගත්තේ ඇහැ කියන එක උදාහරණයක් විදිහට. ඒකට ඇහෙන් දකින හැම රූපයකටම මේ ධර්මතාවය පොදි. ඒ වගේ අනිත් ආයතන හයින්ම දැනගන්න ඕනම දේකට මේ කියපු ධර්මතාව ටික පොදි. ඒක සංකතයි පටිච්ච සම්පන්න. සංකතයි කියන්නේ හේතුප්‍රත්‍යයෙන්මයි හටගන්නවා කියන්නේ ඵල ධර්මය. ඒ ඵල ධර්මයේ ගැන කතා කරන්න පුළුවන් හේතු පවතින මොහොතේ විතරයි. ඒක තමයි මේ පටිච්ච සම්පන්න ගතිය කියන්නේ. මස්මින් සති ඉදං හෝති. හැබැයි අපිට පහන්දල්ලි ප්‍රමාණේ හෙවණල්ලි ප්‍රමාණේ පෙන්නනවා මේ හේතුන් වෙනස් වෙනවා නේද? වැය වෙනවා නේද? ක්ෂය වෙනවා නේද? එහෙනම් ඒ වේගෙන්ම ඵලයක් වැය වෙන්න ඕන ක්ෂය වෙන්න ඕන. එහෙනම් අපිට ඵලය ඉතුරු කරගෙන කතා කරන්න බෑ. මොකද අපේ ලෝකයට පුරුද්දට තමයි ඵලයක් ඉතුරු කරගෙන නැත්නම් නිත්‍ය සංඥාවෙන් කතා කරන ගතිය. අනේ නිත්‍ය සංඥාව දුරු කරගන්න අවස්ථාවක් මෙතන තියෙනවා. මෙතන හේතුඵල සම්බන්ධයි. හේතු කොච්චර වේගෙන් වෙනස් වෙනවද, අනිත්‍යද, ක්ෂය වෙනවද, එහෙනම් ඒ වේගෙන්ම මේ ඵලයක් ක්ෂය වෙනව නේද? එහෙම දෙයක් නේද අපි මේ මොහොතකට නිත්‍ය කරගෙන කතා කරන්න හදන්නේ? ඒක මුලාව අවිද්‍යාව නිසාම නේද? ඇත්ත ඇති හැටි නොදන්න නිසා නේද? එතකොට ඒක තේරුම් ගන්න අපි මේ ආයතනවලට පිහියනවන පිහිටන්නේ කොහොමද කියන එක තමයි මතු කර ගන්න ඕන. එතකොට අර අපේ මහත්මයා කිව්වා වගේ මේක නැවත නැවත භාවිතා කරන්න, බහුලී කත කරන්න, භාවිතා බහුලී කත කරන්න ධර්මතාවයක් මතු කර ගන්න පුළුවන් වෙයි ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. සම්මා දිට්ඨිය නැතුව යම් කිසි දෙයක් කළාටම ධර්මයක් අවබෝධ වෙන විදිහ නැහැ. ඒ කියන්නේ අපි ධහමට කලපලා ධහම විමසන්න ඕන. ඒ බුදුරජාණන් වහන්සේ අදහස් කරපු ඒ ලෝකෝත්තර දර්ශනය මොකද්ද කියලා නුවණක් ඇති කරගන්න. එහෙම ඇති කරගත්තොත් දැන් අපට පුළුවන් වෙයි මේවයි මේ දෙන්නම ප්‍රතිඵල ලබා ගන්න. ඒ කියන්නේ මේ සූත්‍රේ දෙපාරක් අහලා මේ පන්තියක් මෙහෙමින් සම්පලට අඳුම ගන්න එක වන් වෙනවා පුළුවන් වුණා නම් අපටත් ඒ හැකියාව නැත්තේ නෑ. අපේ අඩුව තියෙන්නේ මේක අපි අර නුවණින් තමන්ගේ දැක්මක් හැටියටම යොමු කරගෙන මේක විමසන් නැති එක යන්නේ හැකියාව ඇති කරගන්න මේක තමන් දන්න ටිකෙන්ම බලන්න නැතුව තව ටිකක් මේකෙන් නොපෙනෙන පැත්තකුත් ඇති නේද කියන විවෘත මනසකින් මේක සූත්‍රයේ ආයයි කීපතරක් කියෝලා බලන්න කියන කණිවිඩේ ඇතුළ වෙන මේක අවසන් කරනවා. එහෙනම් තෙරුවන් සරණයි හැම දෙනාට.
It was getting ahead of the national side. It was.